අද දිනත් අප මේ සූදානම් වන්නේ සඳුදා දිනයන්හි පවත්වන ධර්ම සාකච්ඡාවට සහභාගි වීම සඳහායි. ඒ සඳහා අපගේ කල්යාණ මිත්‍ර මහාචාර්ය රවි කොග්ගලගේ මැතිතුමා අප වෙනුවෙන් මේ පැමිණ සිටිනවා. ඉතින් අපි තාම ගෞරවයෙන් එතුමාට ආරාධනා කර සිටිනවා අද දින මේ ධර්ම සාකච්ඡාව කරගෙන යන ලෙසට. රවි මහත්මයා බොහොම පිං, තෙරුවන් සරණයි. සියලු දෙනාටම තෙරුවන් සරණයි.
හොඳයි, තෙරුවන් සරණයි තුලානි මහත්මයතුළු සියලුම දෙනාට. අපි සාකච්ඡාව පවත්වාගෙන යන්න දැන් එක දෙනෙක් ඉන්න හින්දා කාට හරි මොනව හරි අහන්න තියෙනවා නම් අහන්න, අපිට කතා කරන්න පුළුවන්. අපන්ද වුණොත් එහෙමයි, අපි දැකින් විතර වගේ මේ අවසන් කරන්නත් මං හිතන් ඉන්නවා. පැයක් පැයක්ම අරක් කරලා මේ තව අද පොහොය දවස ලංකාවේ හින්දා තව වැඩසටහන් තියෙනවා. කාට හරි අහන්න දෙයක් සාකච්ඡා කරන්න දෙයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි සෑතර සුලානි මහත්මිය සුදු සියලු දෙනාට. සර් මම ඇත්තට මේ ප්‍රශ්නේ මේ කවුරුත් ඒ කියන්නේ සර් අහන්න කියපු හින්දා මම අහන්න නෙවෙයි හිටියේ ඇත්තට මේ වුණාට. මොකද මේ සර් කලිනුත් මේක කීප සැරයක් කියලා තියෙනවා. මේ කලින් ප්‍රෝග්‍රෑම් එක මට හොයාගන්න බැරි වුණා මේ. ඉතින් ඒ හින්දා මම හිතුවා කොයි හරි වෙලාවක අහන්න අහන්න කියන කාගේවත් ප්‍රශ්න නැත්තම් වගේ අහන්නම් කියලා. ඉතින් මට මේ දැන් හිතුන අහන්නට මේ අර සර් එකපාරක් අර කණ්ණාඩියේ ප්‍රතිබිම්බ උපමාවක් ගෙනල්ලා මේ
ඔව්
විස්තර කරා. ඒ කණ්ණාඩියට ගත්තේ මට මතක හැටියට දැන් අපි අර දිට්ඨ සුතමත විඤ්ඤාත කියලා හතරෙන් විඤ්ඤාතය අරන් ප්‍රතිබිම්බ ඉතිරි තුන. අන්න එහෙමද එහෙම නැත්තම් වෙනත් විදිහකට දෙයි උපමාව දුන්නේ කියලා මම හරියටම මතක නැහැ. මම කලින් ඒක ඒ කියලා දෙනකොටත් හිතියට මොකද මට ඒක ඇත්තම මතක නැති වුණා. ඊට පස්සේ හරියට මොකද මේ ආපහු මට හිතුණා සර් දැන් මනසයි මේවා දැන් මනස විඥානය කරලා ඉතිරි හතර අර මේ ඇස ගණනාසය අන්න එහෙම ඇත්තම මම තව කෙනෙක් යාළුවෙකුනු සහනකොට එයක් කිව්වා අර මේ ප්‍රති කන්නඩිය කිව්වේ මනසට ඉතිරි පහට ප්‍රතිබිම්බ කිව්වා කියලා මට මතක අනිත් විදිහට. ඉතින් මට ඒක පැහැදිලි කරගන්න මම ආපහු ප්‍රෝග්‍රෑම් එක ඉතින් දිනේ මතක නැහැනේ හරියටම. ඒ හින්දාස මම හිතුවා අහන්න නැද්දෝ කීකේ ඉතින් දැන් ඉතින් අහන්න ඉතින් සර් පුළුවන් නම් ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න සර්. තිරුවන් සරණයි.
ඒක තමයි ඒ වගේ ඒවා තිබුණාම ආය අහන එක තමයි හොඳ. ඒක මං ගත්තේ ඇත්තටම ඒක එක වෙලාවෙදි කතා කරන විදිහට මමත් ඒක මනසට අනිප්පායතන කියන එක නෙමෙයි යම් කිසි ආයතනයකට අරමුණ. දැන් අපිට ඇහැටනම් රූප කනටනම් ශබ්ද ඒ වගේ මනසටනම් ධම්ම ආරම්මණනේ. ඉතින් අපිට දැන් ප්‍රායෝගිකස්සේදී ප්‍රකට වෙන්නේ අරමුණ මිසක් ආයතන නෙමෙයි. දැන් හිතට මොනවා හරි සිහි වෙනකොට සිහි වුණ දේ තමයි අපිට ප්‍රකට වෙන්නේ. සිත පැත්ත නිවි. සිතයි සිතුවිලි කියලා කිව්වොත් සිතුවිලි පැත්ත තමයි අපි දැනගන්නේ. ඒකේ සිත පැත්ත පේන්නේ. ඒකේ මං ගත්තේ අර දැන් ඔව් ධම්ම කියන එක තමයි අපි
දැනගන්නේ.
ඔව් නැතුව සිත පැත්ත පේන්නේ නැහැ. ආයෝගික නැහැ. ඒක අපි නොවන කින්නේ දකින්න
වෙන්නේ.
ඔව්. ඒ දැන් ඔන්න කණ්ණාඩිය ඉස්සරහට ගියාම අපිට කණ්ණාඩියද පේන්නේ ප්‍රතිබිම්බද? අපි බලන්නේ ප්‍රතිබිම්බේ
දිහානේ.
සමංගේ ප්‍රතිබිම්බේ විනිවිද කණ්ණාඩිය දිහා බලන්නේ නෑනේ. කණ්ණාඩියේ ප්‍රතිබිම්බ ටික තමයි අපිට ගෝචර වෙන්නේ. හරි?
ඔව්.
ඒ ගෝචරත්වය යොදාගෙන ප්‍රතිබිම්බේ සකස් වෙන පැත්ත තමයි දකින්න තියෙන. ඒ කියන්නේ කණ්ණාඩි ස්වභාවය. දැන් කණ්ණාඩි ස්වභාවය කියන්නේ ප්‍රතිබිම්බ සකස් කරන ගතියනේ.
සර් එතකොට එතන ගස්ටි අර ඒ එහෙම බලන්න ඕන කියන්නේ සොකී අත පැත්තට හැරෙන්න කියන එක නේද සර්? ඒ දවස්වල අපි කිව්වේ එහෙමද මට
කියන්න. ඔව්. දැන් අපි බලන්නේ මේ බාහිරත්ව පැත්ත නෙමෙයි. තමා කියන පැත්ත නෙමෙයි, තමාට හම්බ වුණදී. අපි ඇත්තම කිව්වොත් දැන් අපි ඔය පංච උපාදානස්කන්ධය අරවා මේවා කියලා ආගෙන හිටියේ මට හම්බ වෙන දේනේ. ඕන දැන් ගෙදර මතක් වුණොත් එහෙම, මතක් වුණ ගෙදරේ රූප ස්වභාවය, ඈ ස්වરૂපේ. ඒකට අපි කැමැතිද අකමැතිද වේදනා ගතිය. ඒකට ගෙදෙස්ට තියෙන සංඥාව, ඈ එතන ඒ ගැන එන චේතනා සංස්කාරය. ඕ බව දැනගත්ත විඥානය කියලා පංච උපාදානස්කන්ධේ හදනවා. අරමුණ පැත්තට මේ
හදන්නේ.
දැන් ඇත්තටම ඒක නෙමෙයි මේ මතු කරන අර්ථය මේ දේශනාවල. පංච උපාදානස්කන්ධ කියන්නේ අරමුණ ගැන කියන කතාවක් නෙවෙයි. පංච උපාදානස්කන්ධ කියන්නේ මොකද? මේ සක්කාය සත්‍යය විස්තර කිරීම. හැබැයි අපි සොකීයත්තේ දිහා නෙමෙයි බලලා තියෙන්නේ, තමා කියන කරුණ නෙමෙයි බලලා තියෙන්නේ, තමාට හම්බ වුණදී. තේරෙනවද? එහෙම තිස්සෙම අරූපය මොකද්ද කිව්වොත් අර දැන් ඇහැට එනවනේ එළියේ තියෙන, කනට දෙන වෙනවනේ, අර එළියේ දැනගත්තු දේ ගැන තමයි ස්වરૂපය රූපය කියලා අදහස් කරලා තියෙන්නේ. ඒකට එහෙම වුණහම සක්කායට හම්බ වුණ දේ ගැන බලනවා මිස සක්කාය දිහා නෙමෙයි
බලන්නේ.
එතන මට හම්බ වුණ දේ ගැන බලනවා මිස මම කියන කතාව නෙවෙයි මේ
බලන්නේ. ඔව් මම ලැබීමේ වැරද්ද හොයා ගන්න හම්බෙන්නේ නැහැ කවදාවත්.
මම හම්බ වෙන්නේ අනහත්. දැන් අපි අරමුණට තියෙන ඇලීම් ගැටීම නැති කරන්න යනවා මිස අරමුණ හම්බ වෙන ගතිය බලන්නේ නැහැ. ඔක අර බල්ලගේ උදාහරණයක් කිව්වොත් දැන් බල්ලා වතුරේ ඉන්න බල්ලෙක් දකිනවනේ. ඒවට උට තරහ ගිහින් පුරනවා කියලා හිතමු. ඒ උට තරහ අඩු කරගන්න අර බල්ලා නිශ්චයයි කියලා බලනවා පේන බල්ල. නැත්තම් ඔබ සතර මහා ධාතුන් හැදිලා නැත්තම් ඔබ වෙනස් වෙනවා මොකක් හරි නැත්තම් ඔබ පිළිකුලයි දෙතිස් කුණු කරක් හරි මේ පේන දේ ගැනනේ බලන්නේ අරමුණ
ගැනනේ
නෝ දැන් ඇත්තටම දකින්න ඕන අරමුණ ගැන නෙවෙයි ඒ අරමුණ ලැබීම තුල සමාසකස් වීම කියන එකයි
තේින්න
දකින්න කියන තැන දැන් බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ ඉස්සෙල්ලා සක්කාය දිට්ඨිය දුරු කරන්නනේ ඇලීම් ගැටීම් ලෝභ දේශ කාමරාග පටිඝ දුරු කිරීම නෙවෙයිනේ. එතකොට අන්න එතන දර්ශනය පිරිසිදු වෙන්න ඕන. එතකොට සක්කාය කියලා ඔය පංච උපාදානස්කන්ධය කියලා විස්තර කරන්නේ ස්වකීයත්වය මිස ස්වකීයත්වයට ලැබෙන දේ නෙවෙයි. ගොඩාක් අපට يعني මම උනත් ඉස්සර මම ගොඩාක් බැලුවේ ලැබෙන අරමුණ තමයි මේ පංච උපාදාන සම්පදේ කියලා. මොකද ඒක හරි දේසිනේ එක්ක ගලප ගන්න. හැබැයි ඒ බලලා තියෙන්නේ අපි කණ්ණාඩියේ ප්‍රතිබිම්බ එක එක අරන් බලනවා මිස කණ්ණාඩි ස්වභාවය නෙමෙයි ඔය දකින්නේ. මේක ඇත්තටම අවබෝධ කරගන්න තියෙන්නේ කණ්ණාඩි ස්වභාවය. එතකොට මොන ප්‍රතිබිම්බයවත් ප්‍රශ්නයක්
නැහැ.
ප්‍රතිබිම්බ හදන ආකාරය තමයි නුවණට අහු වෙන්න ඕන. හරි.
ඔව්.
ඒකට ඒ කණ්ණාඩි උපමාවේ ගත්තේ ඒ උපමාව ගත්තේ මොකටද? එතකොට ඒක ඕන දැන් Taman කැමති ඕන ආයතනයක් බලනවා වෙන්න පුළුවන්.
ඔව්.
හරි. ඒ ආයතනේ අරමුණ පැත්ත නෙමෙයි බලන්න තියෙන්නේ අරමුණ සකස් කරන සකස් වෙන ආකාරය.
ආකාරය. ඒතන අර විඤ්ඤාතයේ
මනට විඤ්ඤාතය ගන්නව නම් ඒ කියන්නේ විස්සසතමත විඤ්ඤාතයේ විඤ්ඤාතය කියන්නේ මනසට ඇත්තනේ. එතකොට මනසට අරමුණන ධම්ම මොන වගේද කියලා ඒක ගැන මේ කාශ්‍රව හින්දාවා අරවා මේවා අපිට හිතන්න පුළුවන්. ඒ වුණාට එතන ධම්ම ගැන නෙමෙයි බලන්න තියෙන්නේ සිත කියන පැත්ත.
සිත
කියන්නේ මන කියන පැත්ත.
ඔව්.
සිතන කියන පැත්ත අපිට
පේන්නේ. සර් දැන් මට තවත් ප්‍රශ්නයක්
ඒක තමයි කිව්වේ.
තිබුණේ ඒ දික්ක
සුතින් එක ගත්තොත් ඒක තමයි ඒ ආයතනේ වෙනම ගන්න දික්ක කියන එක ගත්තොත් දික්ක කියන එකේ දැකීම කියන එකනේ.
ඔව්.
ඉත දැකපු දේ පැත්තෙන් ඉනේ හිතන්න ඕන දැකීමේ හැකියාව පැත්ත. ඇසුණක් සද්දේ දැන් අපි අහුණා කියලා දන්නේ සද්දවලි. සද්ද පැත්තෙන් නෙමෙයි ඔක හොයන්න තියෙන්නේ දැන් සද්දේ එළිය තිබුණාද හිතේ හැදුවද ප්‍රබ්දයන් නැද්ද පියනවද පැතිලා නැති වෙනවද ඔය කතාව නෙවෙයි සද්දේ ලැබීමේ සිද්ධිය, සද්දේ දැනගැනීමේ සිද්ධිය, ඒක යෙදුනේ කොහොමද? යෙදෙන ආකාරය. හරි.
සර් දැන් උපමාවේ දැන් ඔය ඔහොම කියනකොට හරි ඒක තේරුණා තේරෙනවා සර් දැන් අපි උපමාවට දාන කොටයි මට මෙතන ප්‍රශ්නය ආවේ දැන් දැන් දික්ක කියලා වෙනම ගත්තා හැම එකම විඤ්ඤාතෙන් බැලුවම ඇති කියලා නිකන් ඇහෙනවනේ සමහරලාට ඒත් දැන් දික්ක සුතමුත එහෙමනම් වැඩක්ම නැද්ද එහෙනම් බුදුහාමුදුරු ඒක දේශනා නොකරම ඉඳ තිබුණානේ නේද කියලා මට නිකන් හිතුණා සර් ඒකට දික්ක කියලා ගත්තාම දැන් ඔතන අර ප්‍රතිබිම්බනේ දික්ක ඒ පෙනීච්ච මොන හරි එතකොට ඒ හැකියාව දැකීමේ හැකියාව එතකොට එතන චක්කු විඥාණය එහෙමද කියලා මං හිතුවා එහෙමද එතකොට ප්‍රතිබිම්බ දැන් දැක්ක මොන හරි ඉතර කන්නාඩිය චක්කු විඥාණය දැන් දික්ක ගත්තොත් සුත ගත්තොත් මොන ඇහිච්ච දේ මොන හරි ඒ බාහිර සුත එතකොට ප්‍රතිබිම්බේ එතකොට කන්නාඩියට ඇත්ත සෝත විඥානේ කොහොම හරි එහෙමද කියලා නිකම්ම හිතුණා සර් එතනත් පොට පැහැදිලි කරලා දෙන්න පුසෝ
විඥානය කියන්නේ දැනගන්න ගතියනේ දැනුවත් වෙන ස්වභාවයට දෙන නම තමයි විඥාන හරිද එතකොට දැනුවත් වෙන දේ දැනුවත් උනේ මොකද්ද කියන එකයි දැනුවත් වෙන ස්වභාවය කියන එකේ වෙනස තේරෙනවනේ නේද දැනුවත් වීම
ඔව්
ඒක පළවෙනි දේ තමයි දැනුවත් උන දේ ගැන නෙමෙයි අපි විමසන්න ඕන දැනුවත් වීම කියන සිද්ධිය දැනගන්න ආකාරය දැන ගැනීම සකස් වෙන යෙදෙන විදි හරි
ඔව්
ඒකෙන් ඊළඟට දැන් අහන්න පුළුවන් එහෙනම් ඇහැ ගැනද රූපේ ගැනද විඤ්ඤාණය ගැනද කියනකොට ඔය විඤ්ඤාණය ගැන නේද කියන්නේ ඒක දැන් අපි කියන එක මේ 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 මේක අරන් මේක කරන්න කියන එක නෙවෙයි වෙන්න ඕන සමන්ත ප්‍රකට වීමක් තියෙනවනේ
ඔව්
ඒ ප්‍රකට වෙන යෙදෙන ස්වභාවයක් තියෙනානේ මොකක් හරි. ඒ යෙදෙන ස්වභාවයේ යෙදෙන ආකාරය තමයි ඒ කියන්නේ ඒකයි ඒක පාදක කරගෙන විමසීම අවදි වෙන්න ඕන. දහම් කරුණ මුල් කරගෙන නෙවෙයි. ඒ කියන්නේ අපි දැන් පාඩම් කරගත්තු එක ඔතෙන්ට දාන එක නෙවෙයි වෙන්නේ.
එදී
හරි දැන් ඔහම ඉන්න ගමන් ඔට ඇහෙනවා කියලා හිතන්න. ඒ ප්‍රායෝගිකත්වය එක සීම එක යන්න ඕන. ඒකට සීමේදී වට ප්‍රකට වුනේ සද්දේ නම් සද්දේ. මොකද්ද සද්දේ යෙදෙන ආකාරය මොකද්ද කොහොමද ඒක වෙන්නේ? එහෙනම් ඒකත් එක්ක හැබැයි සද්දේ ගැන නෙමෙයි සද්දේ පාදක කරාට එන්නේ අර ඒක ලැබෙන ආකාරය. ලැබීමක් වෙන්නේ කොහොමද? කියන පැත්තට.
සද්දේ විතරනේ. ඔව් සර් ඒක හුඟක්ම තේරෙන අන්සර්. දැන් මිට කලින්වත් කියලා දෙල තියෙන ඒක ගැන පැහැදිලිකමක් තිබුණා. දැන් මට තවම ප්‍රශ්න තියෙන්නේ. ඒ කියන්නේ උපමාව කොතෙන්ද දෙ දෙන්නේ කියන එකත් දැන් පැහැදිලි වුණා. සර් ඒකෝ දැන් මට තවම තියෙනවා අර දැන් ditta susumutta 4න් දැන් අපේ අපට ප්‍රධාන වශයෙන් දැනෙන එක. දැන් ප්‍රතිව වගේ දැන් මේ වෙලාවේ ඇහෙනවා නම් ඒකනේ මට ප්‍රකට වෙන දේ එක්ක දකින්නවා නම් එක්ක දැනෙනවා නම් ඒ එතන ඒ මොකකින් හරි
තමයි ඒක දැනෙනවා නම් දැනීමක්
තියනවා නේ ඔව් මොකකින් හරි තමයි මේකට අපි යොමු වෙන්නේ හැබැයි දැන් අර දැන් මං ආපහු දැන් අර උපමාවට ගියොත් මං අහන්නේ සර් දැන් අර උපමාවේ කන්නාඩිය වෙන්නේ මන් දන්නේ මේ විදිහටම මේ කොටස් වෙන් කර කර බලන්න හදන එක වැඩක් නැති දෙයක්ද ඒ කියන්නේ ඒක ඉතරම අවශ්‍ය නැද්ද කියලා නමුත් මම අර උපමාවට
කරන්න හදනේ උපමේය ඒ කියන්නේ උපමාවේ තියෙන කොටස් තරම් මේ මේකද කියලා අහන්න
කියලා අහන්න ඕව අර චක්කු නැත්නම් හැම වෙලෙම ගන්න
එහෙම
විඤ්ඤාතමත්සන්ද කියලා
එහෙම කිසිම උපමාවක් ගලපන්න යන්න එපා මේක විතරක් නෙමෙයි වෙන උපමාවක් හරි මේකයි මේකයි කියලා ඒ ගැළපීම තමයි අපි කරන්න හදන්නේ. එහෙම නෙමේ. ප්‍රමාවක් දෙන්නේ ඒකේ යෙදෙන අදහස තේරුම් ගන්න. ඒ ප්‍රමාවෙන් දෙන්න හදන ඒ හැඟීම අදහස. ඒ අදහසයි තේරුම් ගන්න. නැතුව මේ මේ ප්‍රතිබිම්බේ මේ අපේකට ගලපන එක නෙවෙයි. ඕක හොඳට තේරුම් ගන්න. ඒ කියන්නේ දැන් අපි අර රූපය පෙන පිඬකට උපමා කරනවානේ. දැන් අපි අර පෙන පිඬේ තියෙන ඒ ස්වභාවය මේ රූපේ මොකක්ද? එහෙම එහෙම නැත්නම් මේ රූපේ තියෙන මේ ස්වභාවය අර පෙන පිඬේ මේ ගතිය. එහෙම ගැලපීම නෙවෙයි. අර මිරිඟුවෙත් අපි පැහැදිලි කරන්නේ. මිරිඟුව කියන්නේ මොකක්ද? වහන් වතුර වගේ පේනවා. වතුර හම්බ වෙන්නේ නැහැ. දැන් අපි වතුර වගේ පේන එකයි වතුර හම්බ වෙන්නේ නැති එකයි වතුර සම්බන්ධ එක එක්ක ගලපන්න ගියොත් ඒ අදහස නෙවෙයි අරන් තියෙන්නේ. හරි?
ඔව් සයික.
මාමාවේ අදහස දැන් මේකුව කියන එකේ උදාහරණයක් විදිහට හිස් බව කියන්නේ. නොලැබෙන බවනේ. ලැබෙනවා වගේ තිබුණාට ලැබෙන්නේ නැහැ. අනේ ඒ වගේ අදහසක්. ඒ හිස් භාවය කියන මිරිඟු අදහස ගත්තොත් ඒක වතුරෙන් විතරක් නෙමෙයිනේ විස්තර කරන්න පුළුවන්. ඕනම දෙයකින් විස්තර කරන්න පුළුවන්.
ආ.
හරි දැන් ගහක් හම්බ වෙනවා නම් ගහ වගේ වෙනාට ඉතින් ගහක් ලැබෙන්නේ නැහැ, ලැබිලා නැහැ. දැන් ඕනම සංඥාවකට ඒක දාන්න පුළුවන් නේ.
දාන්න පුළුවන්. ඔව්.
මේ
වතුර නොදන්න වතුර ගැන දන්නේ නැති කෙනෙකුට
ඔව්. අන්න හරි. එතකොට දැන් ඒකේ උපමාවේ කෑලි නෙමෙයි අපි ගන්න. ඒ උපමාව දෙනකොට ඒකේ මොකද්ද මතු කරන්න හදන අර්ථය?
ඔව්. ඒක එකට විතරක් ගන්නවා.
ඔව්. එකට විතරක් කියනකට වඩා ඒ අර්ථය ගන්න. උපමාව මොකද්ද අදහස් කරන්න හදන්නේ? ඉතින් ඒක ලේසි නෑ ඒක තේරුම් ගන්න එක. ඉතින් තමයි අපි ඇයි මේ උපමාව දුන්නේ? දැන් උපමාව දුන්නේ අර දහම් කරුණ කෙලින්ම පිට නැති හින්දානේ. අව ටිකක් තේරුම් ගන්නනේ. මොකද්ද ඒකෙන් මතු කරන්න හදන අර්ථය? පදහම් කරුණ ඇහෙනකොට අපේ අර්ථයකට දාගන්නවානේ. එතකොට අර මනස් කරන අර්ථේ තේින්නේ නැහැ. ඒ හින්දා ඔන්න උපමාව කියොත් මේක කියනවා මොන වගේ සිද්ධියක්ද කියලා. ඒ උපමාව අහගෙන ඉන්නකොටත් ගන්න තියෙන්නේ ඒ උපමාව විස්තර කරන දේවල් නෙවෙයි. මේකේ දෙන්න හදන අර්ථය, අදහස. ඒ අදහසමයි මෙතන මේ දහම් කරුණේ. මේ විග්‍රහය, මේ විස්තර කිරීම. කියන ඒ අදහසයි ගන්න තියෙන්නේ. එතකොට මේකේ ප්‍රධාන අදහස තමයි අරමුණ පැත්ත නෙමෙයි අපි හොයන්න තියෙන්නේ.
ඔව්. සොකිය පැත්ත.
ඔව්. අරමුණ ලැබෙන ආකාරය. සොකියත්වය කියවට සොකියත්වය දකින්න පුළුවන් එකක් නෙවෙයි.
නෙවෙයි. ඒක නිකම් වචනයක් නේ අපට.
ඔව්. නැත්නම් ඉතින් ආසපියත්වය බලන්න කියලා කියන්න පුළුවන්. ඒක බලන්න
බැහැනේ.
ගෝචර නැහැ.
ආ
මම ඉන්නවා කියලා දැනගන්නේ අපි මට ලැබෙන දේවල්. මගේ ක්‍රියාකාරීත්වයෙන්. හ්ම්. නේද?
ඔව් මේ ආකාරය බලනකොට අපිට
දැන් මගේ දේවල් හම්බ වෙනවා මිසක් මාව හම්බ වෙන්නේ
නැහැ.
හ්ම්. දැන් ඔන්න ශරීරය කියන එක හම්බ වෙනවා. මම හම්බ වෙනවද? තමා. ඔව්.
මම හම්බෙන්නේ නැහැ නමුත් මගේ ශරීරය හම්බ
වෙනවා. ඒ වුණාට මගේ ශරීරය කියනවා නැත්නම් ශරීරය තුල මම ඉන්නවා කියනවා මේ ශරීරයේ කොහේ හරි තමයි මම ඉන්නේ මොනවා හරි ඔය හැඟීම එනවනේ
නෝ
අනේ ඒ හැඟීම තමයි අල්ලන්න තියෙන්නේ ඒක සරස්සේ කෙසේද හරි එතකොට ශරීරය ගැන හෙව්වොත් වෙන්නේ අපි ශරීරයේ කිසලම් නියදත් කියනවා සතරමහා දාස් කියනවා රූප කලාප කියනවා රෝ මේවා
ශරීරයේ
කොටස් වෙන් කරනවා අර මාව යදෙන හැටි
අම්ලා නැහැ.
ඔව් එක්ක ශරීරයේ තියනවා කියනවා එක්ක නැහැ කියනවා ඒක ගැන මොකක්කට හරි යනවා. හැබැයි ශරීරය ගැන බලන එකේ කියන්නේ දැන් ගෝචර ශරීරය කියන්නේ මමද? නැත්නම් ශරීරෙන් තොරව මමද? නැත්නම් දැන් එහෙම මමද කියලා විමසන්නේ මූලික මට්ටම. ඒ වනාට ශරීරය කියන එක ලැබීමේ යෙදෙන ආකාරය දැක් මස්තුල සක්කාය කියන එක ත්‍රිසිඳ දකින්න පුළුවන්. සක්කාය කියන එක දැක්කොත් සක්කාය පිළිබඳ වැරදි මත ඒක තමයි සක්කාය දිට්ඨිය
කියන්නේ.
ත්‍රිසිඳ නැදකීම නිසානේ දිට්ඨිය ඇති වෙන්නේ. දෘෂ්ටිය ඇති වෙන්නේ. ත්‍රිසිඳ දැක්කොත් දෘෂ්ටිය තියෙන්න බෑනේ. ඒ ලැබීමේ යෙදෙන ආකාරය ලැබීන යෙදෙන ආකාරය.
ඔව්.
ඒ සිද්ධියේ යෙදෙන විදිහ.
ඔව් ඒ සිද්ධියේ සකස් වීම වගේ නිතින් අපි කියන්නේ.
ඔව්. අනේ අපි මේ වචනෙන් කියන්න අමාරුයි. කොහොම හරි ඒක දකිනකොට ඒ මොකුත් ලැබෙන්න බෑ. දැන් ලැබීම ලැබීම යෙදෙන විදිහ හරියට දකිනකොට
ලැබීම
කියන එකෙන් එතර වෙනවා. ඒ ලැබීමේ ආකාරය අවිද්‍යාව නිසාම තමයි ලැබිලා තියෙන්නේ කියන එක. විමසීම තුල ප්‍රකට. විමසීම තුල දැනගන්නවා. ඒක තමයි
විමසීම තුල.
ඔව්. නැතුව මේ අපි ඔතන මොකුත් නැහැ කියලා දාගත්තොත් දෘෂ්ටියක් වෙනවා.
දෘෂ්ටියක්.
ඒක තමයි.
දෙනුමෙන් දෘෂ්ටිය.
ඔව්. විමසන්න ඕනේ. මොකුත් නැත්නම් මේ ලැබෙන්නේ කොහොමද? යෙදෙන ආකාරය ඒකම විමසන්න තියනවා. ඒ විමසන්නේ අර ඇහුණ දහම් පරියායත් එක්ක.
ඔව්.
අක්කරි දහමක් ඇහෙනවනේ.
ඔව්.
ඒ කය අනිත්‍යයි කියලා ඇහෙන්න පුළුවන්. කොහොමද එහෙම වෙන්නේ? මේ තියනවනේ කය. ඒ කාටද විමසගෙන යන්න පුළුවන්. නේද?
ඔව්. ඔව් ඒ දහම් පරියායකට අනුවම තමයි ඉතින්. ඔව් ඇත්ත අපිට හිතන විදිහට
නැත්නම් ඒක අපි දන්නේ නැහැ. ඉතින් කය තියෙනවා. ඒක කය වෙනස් වෙනවා. ඒක අපි දන්නේ නැහැ
මන්.
ඒ දන්නේ එකට දැමීම නෙවෙයි. ඒ පරියාය ඇහෙනකොට අපි නොදන්න දෙයක් ඇහෙන. ඒ දහමක් ඇහෙනකොට ඒ තමයි අලුතෙන්ම ඇහෙන එකක් වගේ ගන්න කියන්නේ. අපි දන්නේ නැහැ. මොකද්ද? කොහමද ඔබ වෙන්නේ? යෙදෙන්නේ කොහමද? එහෙම ඉතින් ඉමසන්න ඕන. ඒක අර දහම් කරුණක් ඇහුණකම ප්‍රශ්න ගොඩක් එන්න ඕන කියන්නේ. ඒක තේරුණා වෙන්න බෑ. ඒක තේරුණාම ඒක අවබෝධ වුණා මගේ පළවෙනි ගුව රහස් වුණා. හරි? නැත්තම් අපිට කොහෙත් තේරුම් ගන්න බැරි දකින්න බැරි දෙයක් මේ බුදු කෙනෙක් කියන්නේ. ඒ කියන්නේ ආයතන වලට ගෝචර දෙයක් නෙවෙයි මේ කියන්නේ. අපි දන්නේ ආයතන වලට ගෝචර ඒවා අපි සද්දු ගන්න හිතා ගන්නවත් පුළුවන් එක. හිතා ගන්නවත් පුළුවන් කියන්නේ මන ධම්ම මනෝවිඤ්ඤාණ. ඒ ගෝචර වීමක් නෙවෙයි. ඒකත් ඉක්මවා යන පැත්තක් නෙමේ දේශනා කරන්න ඉතර වීම කියලා. ඒක අනිවාර්යෙන් ප්‍රශ්න එන්න
ඕනේ.
ප්‍රශ්න ආවෙ නැහැ කියන්නේ අපි දන්න දේට ගලපගන්න. ඒ ගලපගත්ත කියන්නේ දහම ඇහිලා
නැහැ. සර් දැන් මට දැන් තව ප්‍රශ්නයක් ආවා මේ ටික එහෙනකොට දැන් අපි අර ditta sutumuta විඤ්ඤාත වලින් දැන් අන්තිමට දැන් අපි ගොඩක් විමසගෙන ඉන්නේ අනකොට ඔය මෑත කාලේ අහන්ලගෙන දේශනා මේ ඔක්කොගෙම විමසගෙන යනකොට දැන් අපි භෞතිකයෙන් අපි අර මනස පැත්තට එනවනේ. දැන් ඉතින් උත්හාට යන්න ඕන තමයි. නමුත් අර අපිට අපි අර භෞතිකයෙන් ඉවත් වෙන්න මනස පැත්තට එනවනේ. දැන් මේ දැනගෙන ඔක්කොම දැන් මනසේ සිතුවිල්ලක් එන්නේ කියලා එක එක විදිහට විස්තර වෙනවා. ඒතර දැන් එතන ඉතෙන්තාවෙන් පස්සේ දැන් එතන ඉඳලා තමයි ඊට පස්සේ අර බුදුහාමුදුරුවෝ දේශනා කරපු විදිහට ඒ පරියාය වල වලට හිතන්නේ. දැන් අර කලින් භෞතිකයෙන් වෙන් වෙලා විඥාන පැත්තට ඇවිල්ලා ඒක ඉස්සරහ තිබුණා කියනවනේ. එතකොට දැන් බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ හැටියට එතනිනුත් තව අර හේතුඵල ධර්මතාවයේ අනුව විමසීමක් නිසිද්ධ වෙන්න ඕන කියලා කියන්නේ. එතකොට සර් දැන් එතනදී දැන් අන්තිමට දැන් මනස ළඟට ආවහම දැන් මේවා ඔක්කොම මන ධම්ම මනෝ විඤ්ඤාණ තත්ත්වෙන්ට ආවහම එතකොට දැන් අර මේ විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං විදිහට ඒක විමසන්ද වෙන්නේ. එතකොට සර් දැන් අර දික්ක සුත මුත කතාව දැන් එතනින් එහාට ඕන නැහැ වගේද? අන්න එහෙමත් ප්‍රශ්නයක් මට ඇති වුණා. ඒකට දැන් මොකද අන්තිමට එන්නේ අතෙන්ටනේ මනසටනේ දැන් මේ මනසින්. දැන් අපි දැන් සාමාන්‍ය ජීවිතයේ දේවල් අපිට අපේ සාමාන්‍ය ජීවිතයේ මට්ටමින් විමසීමසේ යනකොට දැන් ඔය මනස ළඟට ගේන්න පුළුවන් නේ ඔක්කොම භෞතිකෙන් ඇස්තිලා මේ පැත්ත.
මම හිතන්නේ මනස ළඟට ගේන්න පුළුවන් කියනකොට මොකද වෙලා තියෙන්නේ කියලා නිකන් හිතන්න. ප්‍රශ්නේ තියෙන්නේ මනසට ආවට පස්සේ විඤ්ඤාතේ විඤ්ඤාතමත් සංබලනවාද කියන එක.
විතරක් ඇද්ද? ඕ ඕ.
විතරක් ඇද්ද නෙමෙයි. ඒ බලනවා කියන එකේ අදහස බලන්න. දැන් ඔතෙන්ට එනවා කියන්නේ ඔබතුමිය දිත්තේ දිත්ත නැත්නම් එක පාස් කරලානේ. දැන් ඒ ටික
හරිනේ.
එතකොට දැන් ඔන්න ආයේ ප්‍රශ්න කරන්න දැන් දිත්තේ දිත්ත නැත්නම් උනාද?
උනා නම් මෙතෙන් තින්ද ඕනක් නැහනේ. එහෙමත් මට දැන් ඒක හිතෙන්නේ
නැහැ. නෑ නෑ දැන් ප්‍රශ්න කරන්නේ. දැන් ඒ ටික හරිනේ. දැන් පහක් ඉවරයි. දැන් තියෙන්නේ මේ මනස ගැන බලන්න විතරයි කියනකොට එහෙනම් අපි දැන් දෙපේ විතරක් සම් වෙලා වෙයි.
වෙලා නෑ.
විතරක් සම් වෙලායි. ආ වෙලා නැත්නම් දැන් අර විදිහටම මේකත් බලන්නද කියන ප්‍රශ්නේම මොකද්ද ඒකේ
තියෙන්නේ?
ඒක හරියට දැක්කනම් ඔය ප්‍රශ්නේ ඇහුවට කමන්නේ නෑ. විඤ්ඤාතේ බලන්න. දැන් හිතාගෙන නේද විඤ්ඤාතේ විඤ්ඤාතවත්タン කියන එක මෙහෙම වෙන්න ඕන කියන අදහසක් තියාගෙන ඔයා අහන්නේ.
ඔව් සර් දැන් මෙහෙමයි. දැන් අපි ඔය දැන් අපි වෙනමම දිස්තිත්තම. ඒ කියන්නේ දකින දේවල්, ඇහෙන දේවල්, දැනෙන දේවල් සාමාන්‍ය විදිහට අපි අපේ දැන් තියෙන දැනුම් මට්ටමින් විමසනවා. දැන් ධර්මයක් නෑ තම බුදුහාමුදුරන්ගේ ධර්ම නෑ. අපේ සාමාන්‍ය දැනුමෙන් අපි විමසනවා කියමුකෝ. සර් දැන් එහෙම විමසනවා. එතකොට ඒ විමසනකොට ඒ විමසනකොට
කොහොමද කියලා ආයේ බලන්න.
ඔව් දැන් සර් ඒ විමසනකොට ඇත්තටම දැන් ඒක ඇත්තටම දැන් විමසන වෙලාවට තමයි ඒක වෙන්නේ. ඉන්නේ මට දැන් ඒක කියන්නත් බැහැ වගේ සර්. දැන් මම කොටින්ම දැන් ඒක චුට්ටක් පැත්තකට කළා. මම මෙහෙම ඇහුවොත් දැන් අපි අර දැන් තව ඇහෙනවනේ දේශනාවල මේ දැන් භෞතිකෙන් මම දැන් ඔන්න ඒ පැත්ත විතරයි සර් මේ කතා කරන්නේ. භෞතිකේ නැතුව ඒකෙන් අයින් වෙලා ඔන්න දැන් අපි භෞතිකයට නෙමෙයි රැවටිලා ඉන්නේ නිත්‍යයි එහෙමයි කිය කියා ඔන්න දැන් ඒකෙන් අපි මානසික මේ ඔක්කොම මානසිකින් හදාගත්ත සිතුවිල්ල කියන පැත්තට අන්න ඒ පැත්තෙන් මං අහන්නේ දැන් අර දැකීම පෙනීම ඕනම නැහැ කියලා දාමුකෝ දැනට පැත්තකට අරම විතරක් ගත්තොත් මේ හැම එකම ගොනු කරා දැන් අපි ධනස විඥාණයට ගන්නවා අන්න ඒකෙන් විතරක් යන හැටික්ද තියෙන්නේ අන්තිමට කියලා මම මේ අහන්නේ සර්. ඒතකොට විඥාතේ විඥාතමත් නම් විතරයි. ඒතකොට දැන් අර දිත්තේ දිත්තමත් නම් කියපුවා බලන්නේවත් නැද්ද? අන්න එහෙම ප්‍රශ්නයක් මට
මතකයි. ඒකම තමයි මම අනිත් පැත්තට ඇහුවේ. ඒව බලලා ඉවරයි කියන කප්පේ දැන් ඒව බලන්නෙම නැද්ද? දැන් ඒකේ මට අහන්න තියෙන ප්‍රශ්නේ ඔයාට දිට්ඨ සුඛ මුක්ත කියන ඒවා වෙන්නේ නැද්ද ජීවිතේ?
ඔව්. ඔව් දැන් මෙහෙමයි.
දකින්නවා
කියන එක. ඔව් ඒ ටික අපි විමසන්නේ නිකන් මේ දැන් තියෙන දැනුම් මට්ටමින් විතරයි. දැන් බුදුහාමුදුරන් ධර්මයක්
ගන්නවා නේද? දැන් මං අහන්නේ විමසන එක නෙමෙයි ප්‍රායෝගිකත්වයේ ඒවා නැද්ද?
තියෙනවා
නේද? ඉතින් ඒ කායකත්වයේ එකයේ දෙන එකත් එක්කනේ විමසීම යන්න තියෙන්නේ. ඒක පාදක කරගෙන. එතකොට ඒක විමසන්නේ නැද්ද කියන ප්‍රශ්නේ දෙන්නෙම නැහැ.
ඔව් නැබැයි එතනින් ගිහලා අන්තිමට එන්නේ අතින්ද සර්? මම ඒකයි මේ මට දැන් ඔක්කොම මනසටනේ අන්තිමට
කොම මනසට දෙ කියලා ඒක දැකලා එනවා නම් ඒක වෙනම කතාවක්. දැකලා ආව නම් අර වෙනකොටත් ඒ විදිහ වෙන්න ඕන. එතකොට ඇත්තටම ඉතර වෙලාද කියන එක තමන්ගෙන ප්‍රශ්න කරන්. ඒ ප්‍රශ්න කිරීම මම වල. ඇහුවේ සරින් සරේ. හරි? ප්‍රායෝගිකත්වයක තියෙනවා නම් ඒ අපි ප්‍රායෝගිකත්වයකට ඉඳලා විමසන එක තව එකක විමසීම නෙවෙයි වෙන්න ඕන.
ඔව්.
ඒක කොටින්නේ මේ සංකල්පකෙන් අරට දිට්ට වෙන්න බෑ, සුඛ වෙන්න බෑ. ඔය ඔක්කොම හිතෙන් හදන්නේ කියන ඒ කල්පනාවකින් ගිහිලා තියෙන්නේ. නැතුව ඒක වෙනවා නම් ඉතින් ඒ වීමේ අපිට සිහිය පිහිටන්න වෙනවා. හරි. ඒක එක්ක විමසීම කරන්න වෙනවා. ඒක පාදකයකට. කිව්වට මේ ඇහෙන්නේ මේ ඇසීම වෙනවා. ඇසීමක් නැහැ හිතෙන් කිව්වට ඔය ඇහෙන්නේ. නැත්නම් මේ පේන්නේ. නේද? ඒක ආයෙ ප්‍රශ්න කරන්න වෙනවා. හරි. ඒකට පෙනීම මොකද්ද? විමසන්න වෙනවනේ ප්‍රශ්න. ඒක තමයි ඒ අර
අන්තිමට එන්නේ මෙතෙන්ට වගේ නිකන් මට හිතෙන්නේ.
කොහොමද එතෙන්ට එනවා කියන්නේ? ඒ කියන කරුණ හරි වෙන්න පුළුවන් එන්නත් ඔබ තව ප්‍රශ්න කරනවා.
ඒක මට තේරෙනවා. ඒක නිකන් මෙහෙම කතා කළා නෙවෙයි මං අර අවස්ථාව නිකන් ඒකටත් ආපු හින්දා මං මේ ප්‍රශ්නේ අහුවෙ. ඒක කොහොම වුණත් මම මේක තව ගොඩක්
ඕකේ මං තව විදිහකට කියන්නම්. කෙනෙකුට විඤ්ඤාතවත් සං ඒ පිටිලි ඒක ගැන ඒ විමසීම තුළින් ප්‍රඥාව අවදි කරගන්න පුළුවන්. ඥානය පාලක කරන්න පුළුවන්. තව කෙනෙකුට දැකීම ගැන විමසීම තුළින් වෙන්න පුළුවන් ප්‍රඥාව අවදි වෙන. හරි? පැසීම තුළින් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඕන ආයතනකින්. ඒකෙත් අර ඉස්සෙල්ලා මුලින් අහගෙන ආපු එකට මං කියන්න හැදුවේ ඒක විඥානය විතරක් නෙමෙයි. රූපය ගැන රූපය පිළිබඳව තුළින් සම්මාදිට්ඨිය ඇති වෙන්න පුළුවන්. ඇස පිරිසිඳ දැකීම තුළින් සම්මාදිට්ඨිය ඇති වෙන්න පුළුවන්. විඥානයේ පිරිසිඳ දැකීම තුළින් සම්මාදිට්ඨිය ඇති කර ගන්න පුළුවන්. මේක නැති කරගෙන මේකට එනවා කියන පැත්තක් නෙවෙයි මේක
තියෙන්නේ.
අරවා එක එකයි කරලා මෙතෙන්ට එනවා කියන එකක් නෙමෙයි මේ දහම
කියන්නේ.
නෙවෙයි. දැන් ඒ කෙනාගේ ප්‍රඥාව වැඩෙන විදිහ සමහර විට මේ ශරීරය මෙහෙමයි කුණු වෙලා යනවා කියන එක නතර සම්මාදිකිය එන්න පුළුවන්. හරි? ඔකේ අර කියන්නේ අපි අර කලිනුත් කියන්නේ අපි දැන් අපි කරන්නේ ඔය සියුම් කරගෙන යනවා. ඔතන මේක බලලා වැඩන්නේ මේකට යනවා. ඒක බලලා වැඩන්නේ මේකට යනවා. ඔහොමම එකින් එකට යනවා. දැන් දිට්ඨ සුඛ මුත නිවේ මේකේ තියෙන විඤ්ඤාති විතරයි. ඔහොම බැලුවහම දැනගැනීමක් නේ
තියෙන්නේ.
ඔහොම. ඒ ඔය හැම එකේම අර නැත්නම් ඔය ශරීරයේ කෙඩි පිටින් බලලා හරියන්නේ ඔක ටෙස්ලම් නේද කියලා බලනවා. එහෙන් බලලා හරියන්නේ ඔක පතරිය අපතේජෝයි. ධාතු ස්වභාවයෙන් බලනවා. ඒක ආයි මේ කච්චිත්ක්ෂණ විදිහට අර කොහොමහම එක එක විදිහට සියුම් වීමක්
වෙන්නේ.
ඒවා දැනගන්නෙත් ඉතින්නේ. මේ අර එකකින් එකකට පනිනවා. හරි? මේ හැම එකේම දැන් ඔකේ තමයි අර අර කටකෝරන් දෙයනද සයින්හස කියන්නේ කණුවක් අල්ලගත්තත් අල්ල ගැනීම 90ක් අල්ලගත්තත් අල්ල ගැනීම අල්ල ගැනීම වෙනසන්නේ සියුම් අහු වුණාද ලොකුවට අහු වුණාද කියන එක නේ අහු වුණේ අල්ලා ගැනීම කියන සිද්ධිය ඔය සියුම් වීම මත දහම දැක්කා වෙන්නේ නැහැ මොකද ඕක දැන් අනේ තේස් එකයි කළානේ ඔක ධාතු මට්ටමට බලන්න ආවානේ ලෝකතර මහා ධාතු සුද්ධාෂ්ටකේ ඒගොල්ලෝ කතා කරගෙන ගොඩාක් දැක්කා. ඒ සියුම් කරගෙන ගිහින් ඕක නැටි කරලා යන පැත්තටම යනකන් සියුම් වුණා. හරි. දැන් අපි විද්‍යාවෙත් කරන්නේ ඕක. ශරීරය හැදිලා තියෙන පරමාණු අණුව ඔබ ඕවා ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන ඊළඟට ඕක ශක්තිය ක්වොන්ටම් පරමාණු වගේ කියලා සියුම් කරගෙන යනවා. ඊට ඒකත් එක්ක තන ඒ දෙසරයක් දකින්න බැහැ තියෙනවා. කරවා මේ ආ දකින්න කෙනා නැතුව උක නෑ අර කයි මේකයි ඔය කොම තියරි ටික ඇවිල්ලා තියෙන්නේ හරි ඔක තියනකන් විතරයි කෙනා ඉන්නේ නැත්නම් කෙනා එක්ක දකින්න බෑ නිරීක්ෂක යන තුන නිරීක්ෂණය කරන දෙයි නෑ කරවා මේවා ඔය හැම පැත්තම කතා කරනවා ඒ සියුම් වීම ඒ සියුම් කර කර යන්න පුළුවන් ඒ ඒක නෙමෙයි මේ ඕනම මට තමක තියෙන ධර්මතාවය. ඒ ධර්මතාවය තමයි ඊතර වීම කියන එක. හරි.
ඔව් ඒක තමයි
ගොඩක් රාලුවන් තමයි කියෙන්නත් පුළුවන්.
ඔව්.
නැත්නම් ප්‍රේම මට්ටම කියෙන්නත් පුළුවන්.
සෝ දැන් මම ඇත්තටම ඇහුවේ දැන් ඔය ඈත කාලේ ගොඩක් ඇහෙනවානේ භෞතිකෙන් අපි මේ විඥාන පැත්තට ඇවිල්ලා එතනින් බුදුහාමුදුරන්ගේ ධර්මයට හේතුඵල පැත්තට ඒ සක්කාය
අහන්නේ. එහෙම එකක් දේශනාවේ නැහැ. ඒක අපි ඔය හදාගත්තු එකක්.
ඔව් සර් දැන් ඒ නම් ඔව් නෑ අපිට දැන් ඔය ඇහෙනවා ඉතින් ඔය සාකච්ඡා විදිහටදී
නෑ ඇහෙනවා මාත් කියලා තියෙනවා
ඒක නිසා තමයි මට සැකියක් හිතුනේ අනේ කියලා
නෑ ඒකේ තියෙන්නේ දැන් අපි භෞතිකේ හම්බ වෙන හැටි විමසගෙන යනකොට තියෙනවා භෞතික දේ අපිට හම්බ වෙන්න විදිහක් නෑ මේ ආයතන
ඔව්
දැන් දකින්නවා කියනකොට ඒ විමසීම කරන්න ඕනේ.
ඔව් සර් ඒක කියන්න පුළුවන්. ඔව් පැහැදිලිවම මේ පැත්තට බර වෙනවා. ඔව් ඒක තේරෙනවා.
ඒ බර වීමේ වැරද්ද තමයි මේ නතු කරන්නේ.
ඔව් මනස පැත්තට.
එළිය භෞතික දෙයක් නෙමෙයි මනස විතරයි ඒක හැදෙන්නේ කියන තැන ඒක නෙමෙයි බුදුදහම.
ඔව් සර් ඒක හරියි. දැන්
ඒ දැක්මෙන් අපි අර මේක දැන් විමසන්න ගිහාම අපි යන වැරදි දෘෂ්ටි තියෙනවනේ ආයි භෞතිකයට සම්බන්ධ කරන්න යනවනේ මේ
අන්න ඒකින් ගැලවෙනවා ඔව්
අන්න ඒ වගේ වයින් ගැලවෙනවා ඒ කියන්නේ අපි දැන් අර නුවණින් විමසන්න උදව්වක් වෙනවා තම අහන්න මනස සකස් වෙනවා කියලා මම
කියන්නේ ඒක තමයි මම ඇහුවේ ඇත්තටම දැන් ඒකෙන් ගැලවිලා ඊට පස්සේ මනස පැත්තට දැන් ඒකත් වැරදි බව අපි දන්නවානේ දැන් මේ විඥානවාදය බුදුකාමඳුර දේශනා කළා නෑනේ නමුත් අතෙන්ට එන මාර්කින් ගැලවිලා එන්න තැනක් ඉපේ මේ කල්ලගෙනනේ අරකින් අයින් වෙන්නේ මෙතෙන්ට එනවා මේ ඇවිල්ලා ඊට පස්සේ අපි ආපහු ඒකට අර දැන් ඔන්න මනසට විතරක් නේ ඒක කොටු වෙලා තියෙන්නේ මන ධම්ම මන ඒකම අපි ඉත්තේ
විතරක් මනසට විතරක් කොටු වුණා කිව්වට මනසට එන මනස කියලා දැනගන්නේ ආයි මනසට එන සිතුවිල්ලක් නේ ඕන අරමුණක් ගන්නකො හරි හිතන දෙයක් ඒ සිතීම තුල අපි හිතමු භෞතිකව නැහැම කියලා අපි හිතමු ඔබට හොඳම උදාහරණේ ඔන්න තමන්ගේ මියගිය කෙනෙක් සිහි කරන්න අම්මා ආච්චි හරි සීයලා හරි කවුරු හරි මැරිච්ච කෙනෙක් ඇතිනේ තමන් දන්න තමන්ගේ දැන් එයාව සිහි කරනවා කියන්නේ තනිකර මනසෙන්නේ
ඔව්
ඒකේ ආයේ කතා දෙකක් නැහැ නේ අපිට දැන් සිහි වෙන්නේ මනසටමනේ ඔක තනිකර ධම්මාරම්මණයක්ම කියන එක පැහැදිලි නේද
පැහැදිලි
භෞතිකව නැහැ නේ මේ දැන් අපි දන්නවනේ භෞතිකව දැන් අපිට හම්බ වෙන්නේ නැහැ කියලා
ඔව්
හැබැයි ඒ දැන් අම්මා කියලා සිහි වෙනකොට දැන් ඕකේ භෞතික ස්වභාවය අපිට නැද්ද? නැත්තම් මේක සිතුවිල්ලක් විතරයි කියලාද තේරෙන්නේ? අතාරම්ම
භෞතික ස්වභාවය සම්පූර්ණයෙන්ම
රහිතී ආකාරයේ
ඒකට තමයි කියන්න ගන්න පුළුවන්. ඔව්.
ඒ මම ගැනීම කියන්නේ බලන්න දැන් ඕක සිතුවිල්ලක් විතරයි කිව්වට අපි රවට්ට ගැනීමක් නෑ අපි මවාගෙන අර සතහනට ගැට ගහලා
ඉන්නේ.
ඒ සතහනේ තියනවා නේද? දැන් හිතට බැලුවොත් ඒ පඨවි ආපෝ තේජෝ වායෝ ගතිය තියෙනවා. ඒ සතහනේ තියනවා මේ ගති ගුණ ටික. අම්මට කැමතිද අකමැතිද සර්.
ඒ සැප දුක පවා තියෙනවා නේද? දැන් ඒ සිතුවිල්ලේ සියල්ලම තියෙනවා ජීවමාන කරලානේ අපි ගන්නෙ.
ග්‍රාම් සර්නායි බන්විතානේ ඩිස්කනෙක්ට් වුණා වගේ. දැන් ඇහෙනවද?
ආ දැන් ඇහෙනවා.
ඇහෙනවා අපි.
මං අර අන්තිමට කියාගෙන ගිය ටික ඇහුණද දන්නේ නැහැ අපි දැන්.
දැන් නැවතුනේ.
ඔව් ටිකක් තත්යෙන් මිදුණා සිත විතරයි තියෙන්නේ කිව්වහම අපිට හිතෙනවා.
අපි නතර කරේ දැන් අපි එහෙම භෞතිකේ නැහැ කිව්වට සිතුවිල්ලක අපි පණ දීලා අපට ඒ ජීවමාන කරලම ගන්න පුළු එහෙමනේ අපි ගන්නෙ ඒක ඒ විඳීමකුත් ලබනවා දැන් අම්මා හිටියා වගේ ඒ
කරපු
දේ ඔව්
ඒ ගන්න පුළුවන් නෙමෙයි ඒ ගැනීම එහෙමමයි
හා ඔව් අපි ඉන්දරයක් ලබනවානේ
මතක් වීමේ එක යෙදිලම ඉවරයි ඈ. ගන්න පුළුවන් කතාවක් නෙවෙයි.
නෙවෙයි.
ගන්නවමයි ඔය නාමේ. යෙදිලා. අපි නැතුව මතක් කරලා ඊට පස්සේ භෞතිකයට සම්බන්ධ කරනවා නෙවෙයි.
නෙවෙයි.
ඒ එතන තේරුම් ගන්න අපිට හිතුණට රූපයෙන් මිදුණා කියලා ඔය භෞතිකයෙන් මිදුණට ඒකයි ඔය විඥානවාදය කියනකොට ආයේ එතනක් තියෙන්නේ නාම රූපමයි.
නාම රූපමයි. ඔව්. දැන් මට මෙන්න මෙහෙම එකක් එනවා. ඒක වඩා තේරුම් ගන්න මෙන්න මෙහෙම වගේ නිකන් මට එකපාරට හිතුණා. දැන් ඇත්තටම දැන් එහෙම ඉන්නකොට දැන් අම්මව දැන් එකම දේ අම්මම ඒ වෙලාවට අල්ලන්න බැරි එක විතරයි. මේ ඔය දැන් අපි මතක් කරනකොට අල්ලන්න බෑ නමුත් සියලු ජීවිත ජීවමාන කළා. හැබැයි ඇත්තටම අම්මා ඉන්නකොට ඒ අල්ලන්නේ අම්මද කියලා බැලුවොත් ඒ එහෙම බැලුවොත් ඒ තුම්ම නෙවෙයිනේ. ඔව්.
අන්න ඒ බලන්න හොඳ විදිහක්.
ඔව්. දැන් මට හිතෙන්නේ මේ දැන් මතක් වුණේ එතනත් බොරුව මෙතනත් බොරුව නේද කියලා. ඔව්.
ඒ කියන්නේ ඔය හිතට දර්ශනය වෙන රූපේ. අපි අම්මාගේ ෆොටෝ එකක් දැක්කහමයි නැත්නම් ඇත්තටම පැත්ත ශරීරේ කියමුකෝ ජීවමාන ඔය ශරීරේ දැක්කහමයි මේ පෙරවන් සරණයි ඇහෙනවද මාව
මේ දැන් නම් ඇහෙනවා සර් අර ඉස්සෙල්ලා
දැන් ඇහෙනවද
දැන් ඇහෙනවා
දැන් හොඳට ඇහෙනවා ඔව් නෑ මට ඒ කෝල් එකක් ආයකයි ඇහෙන්නේ දැන් ඇහෙනව නේද
පැහැදිලි
මදිද
පැහැදිලි
පැහැදිලි කනෙක්ට් වෙන්න
නෑ දැන්ට හොඳයි මේ පැහැදිලි
හොඳයි දැන් පේනවද අපි හිතුවට රූපෙන් මිදුණා කියලා එහෙම මිදිලා නෑ කියන්නේ
ඉදිලනේ
ඒක අනිත් පැත්ත තමයි ඔබතුමිය ඒක ලස්සනට දැක්කා මට මේ කියන්න ඕනේ එකට ආවා එතකොට දැන් අපි ඇත්තටම දැක්කලා දැනගැනීමේ හිතෙන් මතක් කරලා දැනගැනීමේ ඇත්තටම වෙනසක් තියෙනවා
වෙනසක් නෑ අන්තිමට
දැන් ඇහෙන් දැකලා ඔව් එතකොට අපි ඇහෙන් දකින්නවා කියන එකට උදාහරණ තමයි මගේ ෆොටෝ එකක් වෙන්න පුළුවන් ටීවී එකේ වෙන්න පුළුවන් ෆිල්ම් එකක වෙන්න පුළුවන් චිත්‍රක වෙන්න පුළුවන් අඹපු රූපයක් වෙන්න පුළුවන් ඇත්ත ශරීර රූපයක් වෙන්න
පුළුවන්
ඔය දැන් බාහිර තියෙන කතාව අනුවද අපි දැනගන්න පැත්ත වෙනස්
වෙන්නේ
නැහැ නේද ඔය මොකුත් නැතුව ඇස් දෙක පියාගෙන හිතෙන් මතක් කළා ඇත්ත අරගෙන ඔක දිහා බලනකොට දැනගැනීමේ ඇස් වහගෙන මතක් කිරීමේ දැනගැනීමේ හරියටම බැලුවොත් ඒ දැනගැනීමේ කිසිම වෙනසක් නැහැ.
වෙනසක්
නැහැ. ඒ ඒකත් පේනවද?
ඔව්
ඔව්. අර ක්වොලිටිස් එක එන්නම තියෙනවා. ඔව් ඔව්. දැනගැනීම.
ඔව්. අපි හොඳට
විඳිනවා. දැනගන්න සදහසක් ගන්න මේ.
ඔව්. අපි හොඳට විඳිනවා ඒක.
ඔය අරමුණ පැත්තේ. අරමුණ පැත්තේ නෙමෙයි. අපේ දැනගැනීමේ පැත්ත තියෙන්නේ. එතනිනුත් පේනවද ඕක හිතේ ඇති වුණාද එළිය තිබුණාද කියන එකේ නෙමෙයි මේ ගැටලුව
තියෙන්නේ. ඔව් ඒ දෙකම වැඩන්නේ දැන් බං. මේ දෙකම නවතින්න ඒ කියන්නේ මනස පැත්තට ගත්තත් එතනත් නවතින්න ඕන තැනක් නෙවෙයි අර බුදුහාමුදුරු දේශනා කරා වගේ මේ ඔක්කොම මේ සිද්ධ
නවතින්න නෙමෙයි අපේ කිසිම වෙනසක් වෙලා නැහැ කියන එක මම
කියන්නේ.
ඔව්. අර එහෙන් දැකේ දෙකේදී සිටිය තැනමයි තාමත් ඉන්නේ. අපි හිතුවට දැන් මෙදී රූපලේ මිදලා මෙතෙන් තාවක් ඉක්වර. වෙනවා.
ඔව් ඔව්. ඒ දෙකේ වෙනසකුත් නැහැ. දැන් අර භෞතිකෙන් මේ පැත්තට යනවා
කියන්නේ තමයි. විතරයි භෞතිකෙන් මිදුණා කියන්නේ. මේ ඉතිරලා නැහැ.
ඉතිරලා නැහැ.
හරි.
ඒක නම් ඔව්
ඒක නම් ලෝකෙන් ඈතර වෙලා නැහැ තව විදිහට. සාම ලෝකෙම තමයි.
ඒ දෙකම
එකයි. දෙකම එකයි.
මයි
එක දකින්න පුළුවන්.
දැන් ඉතින් ඔව් අපි දැන් ඉතින් භෞතිකෙන් දැන් වැඩිපුර කතා කරනවානේ මේ මෑතක ඉඳලා මේ භෞතිකෙන් අයින් වෙලා දැන් මනස පැත්තටවිල්ලා දැන් ඒක දැන් ඊළඟට තියෙන තව පොඩි වැඩයි වගේනේ. එහෙම නෙවෙයි දැන් අර දෙකෙත් එහෙම වෙනස
නෙවෙයි. අන්න ඒ අදහස තමයි ඔබ දෙන්න ඕනේ. සියුම් වෙදී ආවා කියලා දහමේ දහම පැත්තෙන් ප්‍රෝග්‍රෙස් එකක් නිවෙයි ඔය. ඕක නැති විස්තර කරපු දෙයක්.
කරපු දෙයක්.
හරි. එතකොට හැබැයි ඔන්න ඔය මනසට දහම ඇහෙන්න සුදුසුයි. ආන දහම ඇහිලා නැහැ.
සුදුසුයි කියන්නේ යම් දෙයක් විමසලා යමක් විමසුවා. ඒකෙන් පස්සේ අහන්න සුදුසුයි කියන එක නේද? ඒ කියන්නේ දහම ඇහෙන්න සුදුසුයි. අනේ ඔබේ මත්තම.
ඔව්.
එනි කම්ම හිටියනම් බෞද්ධීමනේ.
අපි යසන දකින්න ඕන ඔය තත්ත්වයට එනකොට ගොඩක් අයට හිතෙනවා දැන් හිත ගොඩක් දියුණුයි. සමහරට මගපල කියලා හිතෙන මට්ටම් තියෙනවා. හැබැයි මතක තියාගන්න තාම අර සම්මාදිට්ඨිය පැත්තටවත් ඇවිල්ලා
නැහැ.
ඒකේ තව හිතන්න පැත්තක් ඕන නම් දැන් අපි ආයතන පහකින් මිදුණත් මන ආයතනේ විතරයි තියෙන්නේ කියන්නේ මන ආයතනයත් ඒ මුලා කිරීම. මනසෙන් කිව්වත් පලායතනෙට අහු වෙලා නේද?
අහුල.
ඒකට ඉතර වෙන දර්ශනය නෙවෙයි. අනේ ඒකයි තේරුම් ගන්න. ඒ හින්දා තමයි මං කිව්වේ ඔය ඉතර වෙන දර්ශනේ මන ආයතනෙන් මල්ලන්න කියලා එකක් නැහැ. ඕන ආයතනකින් හරියට ආයතන පිරිසිඳ දැක්කහන් අන්නේ පිරිසිඳ දැකීමයි දර්ශනේ මතු.
හරි හරි හරි.
ඕන ආයතනෙන්ද කියන කතාව නෙවෙයි.
නෙවෙයි. ඔව්.
හරි.
ඔව් හරි
කොටලා
ඔව්
ගොඩක් පැහැදිලි. ඒකම ඒක බලන්න අපි ඔය නාම රූප කතා කරන හින්දා ඔක ආදි වචන සම්පස්සේ පටික සම්පස්සේ කියන තැන. ඇයි යම් කිසි අපි මොකද කොහොමද ඒක කියන්නේ යම් කිසි නාම කායක් පනවයිද ආකාර නිමිති ලිංග උද්දේශ නිසා යම් කිසි නාම කායක් පනවයිද ඒ ප්‍රත්‍ය ඒ හේතු නොයදෙන කල්හි කියලා නේද ප්‍රශ්නය
අහන්නේ.
ආකාර නිමිති ලිංග උපේසනිතා නාම කායක් පනවයිද ඒවා නොයදෙන කල්හි කියන තැනින් තමයි ප්‍රශ්නය අහන්නේ. යෙදෙන කල්හි කියලා
නෙවෙයි. නොයදෙන නිරෝධේ ඔව් නොයදෙන කල්හි රූපයක් පැනවිය හැකිද කියලා නේ. එහෙම.
නොයදෙන කල්හි අර රූපක අධිවචන සම්පත්තියක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් යම් කිසි ආකාරණ නිමිති ලිංග උද්දේශ නිසා රූපකායක් පනවයිද ඒ හේතු නොයදෙන කල් නාමකායක පටිඝ සම්පස්සයක් වෙන්න පුළුවන්. මොහොමනි ප්‍රශ්නය
අහන්නේ.
දැන් අපි ඕක නොයදෙන කල්හි කියන එක අමතක කරලා යෙදෙන කල්හි එක තමයි අරගෙන දැන් ඉවසන්. දැන් හිතට මේවා පේනවනේ. ඒ නොයදෙන කල්හිද යෙදෙන කල්හිද?
ඒ යෙදෙන කල්. විතර පේනවා.
බුදුහාමුදුරුව ප්‍රශ්න කරන්නේ ඒව පැනවෙන්න හේතු නොයදෙන කල්ටි.
හේතු
ආකාර නිමිති ලිංග උපේස වහින්දානේ ඕක හැදෙන්නේ. හිතට දැర్శණය වෙන්නත් ඔය හේතු එකක් හරි කීපයක් හරි යදෙන්න ඕන. නිමිත්තක් හරි යදිලානේ ඕක මතක් වෙන්නේ දැන් අම්මා කියලා.
ඔව්.
නැත්තම් අපි දැක්ක මොකක් හරි පරණ ආකාරයක් මතක් වෙලා ඉක්කනේ ඕක එන්නේ. ඔගේ ආකාර නිමිති ලිංග උද්දේශ තමයි ඔවා හටගන්න හේතු ටික. ඒ නාමය පැත්ත හරි රූපය පැත්ත හරි හටගන්න හේතු ටික තමයි ඔය කෙටි කරලා දෙන්නේ. හරි?
හ්ම්.
එතකොට ඒකක් හටගත්තා කියන්නේ ඒ හේතු යෙදිලානේ.
යෙදිලා.
එතකොට ඒ අපි විමසන්නේ දැන් හටගත්තට පස්සේ ඔන්න ඕකේ මොනවද මේක වෙන්නේ කොහොමද අරවා මේවනේ. බුදුහාමුදුරුව අහන්නේ ඒව නොයදෙන කල්හි නේද ප්‍රශ්න
කරන්නේ. ඔව්. මේ දෙන පැත්තට අපි බලන්න ඕනේ.
ඔව්. අධිවචන සම්පත්තිය වෙන්න පුළුවන්ද? පටික සම්පත්තිය වෙන්න පුළුවන්ද කියලා ප්‍රශ්නේ අහන්නේ මේව නොයදෙන කල්හි. මේ නොයදෙන කල්හි කියන්නේ මොකක්ද? අර ඉමස්මෙන් අසති කිව්වා වගේ.
අසති.
ඔව්. නෑ අන්නේ ඒ නිරෝධය. නිරෝධය කියන තැනත් ත තමයි හට ගැනීම දකින්න පුළුවන්. සකස් වීම දකින්න
පුළුවන්.
හරි. ඒ නිරෝධයේ ඥානය එක තමයි සමුදේ ඥානය, දුක්ඛේ ඥානය, මග්ගේ ඥානය කියන එක යෙදෙන්නේ. අපි ওই Nirodha ඥානෙ අමතක කරලා අර හට ගැනීම අල්ලගෙන ඒකෙන් හොයන්න යනවා මේක. මොන ඔතනින් බැලුවත් ওই ආයතන හයටම ඔක පොදු ධර්මතාවය. ඒක දිට්ඨද සුතද මුතද විඤ්ඤාතද කියන කතාව නෙවෙයි.
යර නොයදෙන ඒ පැත්තටයි අපි බලන්න ඕන. බුදුහාමරංගේ දේශනාවට
බලන්න ඕන කිව්වට ඒක ඇරලා අපිට අමතක වෙලා නේද? නොයදෙන කල්ලි අපි දැන් හැමෝම හරි ආසයි අතිවචන සම්පස්ස පටිග සම්පස්ස ඒ කියන්නේ මේකයි මේ කියන්නේ මේකයි කියලා දැන් ඔක විස්තර කරන්න කියලාත් කියයි තව කවුරු හරි. ඔක තමයි හැමදාම වෙන්නේ. ඔබ විස්තර කර කර ඒක දාගන්නා මිසක් මේකේ අර්ථය මතු කරන්න අර නොයදෙන කල්ලි කියන අර්ථය ගැන කවුරුත් අහන්නේ.
ඒ කියන්නේ යෙදෙන්නේ අවිද්‍යා ප්‍රත්‍යයෙන් කියන එක අපිට ඒ පැත්ත තමයි විමසන්න ඕන. අවිද්‍යාව
ආයේ ඉතින් යෙදෙන පැත්ත තමයි
විමසන්නේ.
ඔව් ආයේ යෙදෙන පැත්ත තමයි.
ඒ කියන්නේ දැන් මෙහෙම මම කන් හිතන්නේ දැන් ওই යෙදෙන්නේ ඒ යෙදීමම නොදන්න කම නිසා. එහෙනම්
ඒ යෙදීම යෙදෙන ආකාරය නේද දැන් බලන්න.
එහෙම යෙදීමක් තියෙන බවවත් නොදන්න නිසා ඒ යෙදීමම නිත්‍යයි කියලා අරන් ඒක පස්සෙම දුවනවා.
ඔව් යෙදීම පාදක කරගත්තට යෙදීම ගැන නෙමෙයි අපි කරන්නේ. යෙදීමේ සිදුවන ආකාර.
ඒක හරියට මෙතන තමයි ලොකුම ප්‍රශ්නේ. සර් එහෙනම් බොහොම පිං ඉතින් ඔයාලා දැන් ගොඩාක් මේ වගේ විස්තර කරානේ මට දැන් අද අරකනම් හරියට හොඳටම මේ තේරුණා කියන්නේ හොඳට මේක ඔළුවට වැදුණා දැන් අර මේ භෞතිකේ මානසික එකයි වෙන ඒකත් ඒ දෙකම එකයි කියන එක ඔන්න ඒක තේරුණායින් පස්සේ සර් ඒ පොයින්ට් එක මේ කරායින් පස්සේ අතරම දැන් මේ ඒක අත තේරුනේ මේ සාකච්ඡාව හරහාමයි දැන් කලින් තේරුණා නම් මම අහන්නෙත් නෑනේ සාකච්ඡාව හරහාම ඒක මතුණා එතකොට
ඒක ඔක ඔබතුමිය විතරක් නෙමෙයි ගොඩක් අය 99%ක්ම ඉන්නේ ඔතන. එහෙනම් ඒක හැමෝටම වටිනවා.
දැන් සර් එතකොට අරව මුකුත් බලන්නේ නැතුව මේක මෙතනින්ම වැඩේ ලේසි කියලා හිතෙනවානේ. ඉන්නතේ ඉන්නතමත්සන් ගත්තහම වැඩේ හරි එතනින් ඔක්කොම පුළා. ඒ වගේ සර් මට හැබැයි ගොඩක් හිතලා තියෙන එහෙනම් බුදුහාමුදුරු ඇයි දිත්තමත්සන් ඒවා මේවා කිව්වේ?
දැන් අර මාළුන්ගේ පුත්තට අච්චර ප්‍රශ්න අහලා එච්චර අවබෝධයක් තියෙනකොට ඇයි ආයේ එහෙනම් මෙහෙම හිතෙන්න දෙත්තේ සිතමත් සම්භවිතත් කියන්න ඕනේ. එහෙනම් මාළුන් කෙපොත්තම උසේම තමත් සම්භවිතත් කියලා විතරක් හැදෙන්න කියන්න පුළුවන්. ඉක්මෙන් කියන්න පුළුවන්.
හතරම කිව්වේ තමන්ට ප්‍රකට වෙන තැනින් ඒක මතු කරන්නනේ. නේද? ඒ කියන්නේ තමන්ගේ ගෝචරත්වයෙන් යන්නනේ. එතකොට දැන් අපි අනිත් පැත්තට දැන් ওই දේශනාවල එහෙම දැන් ගොඩක් අපි ඉගෙනගෙන තියෙනවනේ දැන්. චක්කු ආරං ඒක වෙනම විමසුවත් එතනින්මත් පුළුවන් නේ ඔක්කොම මේ අවබෝධයට. එතකොට ඉතින් ඒ හැම පැත්තෙම චක්කුවත් පුළුවන් රූපෙත් පුළුවන් විඥානෙත් පුළුවන්. ඉතින් එච්චර ඒ විමසන්න තැන්තියෙදී අපි එක තැනක්ම මේ විඤ්ඤාතේ විඤ්ඤාතමත්සන්ම අල්ලගන්නේ අර දෘෂ්ටියට හිර වෙලා. භෞතිකේ නෙමෙයි දැන් මේක හරි
කියලා. හැබැයි ඒකෙන් බැහැ කියනවත් නෙවෙයි ආ කෙනෙක්
එතනින්
ගොඩට වෙන්න පුළුවන්. ඒක පුළුවන්. ඔව්. හැබැයි එතෙන්ට එනකොට හිතන්න එපා අනිත් එක පිරිසිඳ දැකලා.
ඔව්. ඒකයි සර් මේ පැත්තට ආවත් අපිට විඤ්ඤාති විඤ්ඤාතමත්タン කියලා විමසන්න පුළුවන් ඒක හරි. දැන්
එතන සංඛ්‍යා උපාදානත් සංකේමයි කියන එක තේරෙනවා.
අන්න හරි. ඔව්. ඒකල්ලා මේ ගොඩක්ම මේ භෞතිකේමයි මේකත් සංස්කෘත බලනකොට කියන එක නම් හොඳටම ඒක දැන් තේරෙනවා. දැන් ওই දෙක හරිම ලොකු වෙනසක් කියලානේ හිතන් හිතේ අන්තිට බලනකොට අපි භෞතිකේ කියලා හැමදාම ඉඳලා තියෙන්නේ මේ මානසිකේ කීම තමයි. මුතුන් වෙන් කරගන්න දෙයක්වත් නැහැ අන්තිමට.
අනේ එතෙන්ටත් වෙන්න පුළුවන්. ඒක කලින් ওই භෞතිකේ කියන එක නෙමෙයි ලෝකය කියන්නේ. ලෝකය. ලෝකය එහෙමමයි. දුක එහෙමමයි.
ලෝකය එහෙමමයි.
දුක දැකලා
හ්ම්.
ඒක භෞතිකේද විඥානේද කියන එක නෙමෙයි.
ලෝකේ. අපට ගෝචර ලෝකේනේ.
ඔව්. ඒ කියන්නේ සත් ස්වභාවයේ හැමමයි.
සත් ස්වභාවය.
ලෝකේ කියන්නේ සත්‍යයන්.
ඔව්.
දුකනේ මායයන්.
මායයන්.
එතකොට ඉඳ දැකීම තව මේ ධර්මයේ ඊට වඩා සියුම් ධර්මයේ බුදු කෙනෙක් වෙන්නනේ.
ඒක ගොඩක් පැහැදිලි, ගොඩක් විස්තර කරා, ගොඩක් තින් ඉතින් එකට මමයි සේහනම් මන්නල් කියන දැන් තවත් කටියට ප්‍රශ්න අහන්නත් ඇති මේ හොඳයි ගොඩක් තින් සර්.
ඔව් මම කරුණා ගැන මං හිතන්නේ ප්‍රශ්න ගොඩක්. ඔව් හොඳ තැනක් මතු කළේ.
උපමාව චුට්ටක් පැහැදිලි කරගන්නයි මම ප්‍රශ්නේ ඇහුවේ. අර අද මම ඉවර කරන්නත් ඕන කිව්ව ඉඳ මම ඉක්මනට ප්‍රමාණ කරේ ප්‍රශ්නේ ඇහුවා. මේ උපමාව විස්තර කරගන්න ඕනේ ඉඳ. නමුත් ඒකෙන් හොඳ පැත්තකට යොමු වෙලා ගොඩක් මේ කරුණු, ඒ කියන්නේ අපිට පැහැදිලි වුණා තේරුණා. ඉතින් ඒක ගොඩාක් අපි පොඩි දවසක්
අපේ බලමු මේ ගැන තවත් අදහස් තියනවාද.
හොඳයි අනිවාර්යෙන් දැන් තව ඒ ගැන ප්‍රශ්නය මේවා මත මම ආපහු අහන්නම් එතන ඉදිරියට.
මේකන මේ දැන් කියපු ගමන් ගන්න නෙමෙයි, මේකන අදහස් අනිත් අයට තියෙනවා නම් ඉතිපත් කරන්න. අපේ සුනිල් මහත්තයා එහෙම ඉන්නා නේද?
ඉන්න පබ්බලගේ මහත්තයා තෙරුවන් සරණයි. මේ නෑ හොඳ සාකච්ඡාවක් කියේ. මේ එකතු කරන්න නම් අදහසක් නෑ දැනට. සවන් දීගෙන ඉන්න තෙරුවන් සරණයි.
කාට හරි ගැටලු හරි අදහස් හරි තියෙනවා නම් ඉල්පත් කරන්න. මම කියන එක හරි කියන එක නෙමෙයි. ඔව් එක එක සීපන් තමයි තාත්තට කතා කරන්නේ. හොඳයි. ඊළඟ සැරේ
නේද? ඊළඟ සැරේ රවි මහත්තයා මේ හරි ලස්සන තැනකට ගෙනාවා. මේ සාකච්ඡාව මට හිතුනේ මේ අහගෙන ඉන්නකොට මේ ඒක හරි වටිනවා කියලා. මේ අර එතකොට මේ සමහත්මියට ඒ අප තේරුම් ගැනීම අර කියන්නේ මේක මේ කියන්නේ හිතෙන් ආවත් ඇත්තටම දකින්න එකත් අතර කියන වෙනසක් නෑ වගේ මේකම ස්වභාවයක් කියන එකනේ තේරුම් ගත්තනේ ඒ අවස්ථාවේ. මට තේරුණ විදිහට අම්මා ගැන මතක් කරද්දී ඇත්තටම අම්මා දකින්න වෙලාවෙත් අතර වෙනසක් නැති වෙන විදිහට නම් කිසි තේරුම් ගැනීමක් ආවන නේද? එතකොට මට නිකන් කියන්න ඕනේ දැන් මේ මම අහලා තියෙන දේවල් අනුව ඉතින් ඒක සමහරකට වැදගත්, ඒ සමහරකට වැදගත් නෙවෙයි. දැන් වේදෙත් මේ අද්වෛත වේදය කියන ඒ ඉගැන්වීම තුලත් මෙහෙම කතාවක් සඳහන් වෙනවා. ඒ කියන උපමා කතාවක්. ඒකල විමුක්තියක් නෙවෙයි. විමුක්තියටපත් කරවන්න යම් කතා දෙනවා. ඉතින් ඒකේ එක මේ රජතුමෙක් ගැන කතාවක් තියෙනවා. රජතුමා බොහොම මේ දාර්ශනික රජතුමෙක්, බොහොම ජීවිතය ගැන ගැඹුරින් හිතපු රජතුමෙක්. එයා මේ එයා එක දවසක් කීනක් දැක්කා. එයා දැන් කොහොමවත් මේ අපි වගේම විමසන ගැතියක් තිබිච්ච කෙනෙක් හංගක්. එයා හීනේ දැකලා එයා හීනේදී එයා මේ බොහොම මේ කියන්නේ රජකම නැති වෙලා අන්ත දුකී දුප්පත් අසරණ තත්ත්වයකටපත් වෙලා කෑම හොයාගෙන ගිහිල්ලා කොහොම හරි බොහොම ප්‍රශ්න ගොඩකට ලක් වෙලා එයා බොහොම කෙලි ජීවිතයේ මේ අසරණකම හොඳටම එයාට වදිනවා. මොකද මේ රජතුමා වෙලා ඉඳියට ඒක මේ හැංගීමක්වත් ආපු නැති පත්වයක්. එතකොට දැන් ඒක එයාගේ මේ ශ්‍රාන්තරට කිඳා බහැලා කොහොම හරි ඒ හීනේ එහෙම යද්දී අවදි වෙනවා. අවදි වෙලා දැන් එයාට හිතෙනවා දැන් එයාට අර අත්දැකීම දුකම ඇත්ත. එතකොට මේ දැන් ඊට පස්සේ දැන් එයා කියනවා කට්ටියට මේ මම මේ දැක්කා මේකේ මට දැන් ඒක ඇත්තම වගේ කියලා. ඉතින් අනිත් අය හුඟක් මෙයාට කියන්න උත්සාහ කරන ඕක මොකද්ද ඔය හීනයක් නෙමෙයි. දැන් මේ ජීවිතේ මේකනේ ඇත්ත කියන එක. හැබැයි එයා අර දාර්ශනික මට්ටමින් එයා හිතලා බලවත් පිච්චින්ද එයාට කොහොමඩවත් අරගොල්ලෝ අනිත් අය සාමාන්‍ය මිනිස්සු කියන දේ පිළිගන්න බැරි වුණා. ඊට පස්සේ දැන් එයාගේ ඔක්කොම මේ රජකම මේ වැඩයි ඔක්කොම ටික දැන් පටලවිලා දැන් එයාට අරක දැස්ත මේක දැස්ත කියන එක තමයි යාගේ තියෙන ලොකුම ප්‍රශ්නේ. දැන් දෙකම එක වගේ ඇත්ත යාට. දැන් ඉන්න තත්ත්වේ අර තත්ත්වේ. එයා ඇත්තටම හිතලා බලනකොට එයාට තේරුම් ගන්න බෑ අර අරකද ඇත්ත මේකද ඇත්ත කියලා. අර මන්ට මතකයි මේ රවි මහත්තයා අර සමනලයාගේ කතාවක් කිව්වේ මේ මතකදී. ඒ සමනලයා සමනලයක් වෙච්ච ඒ වගේම තත්ත්වයක් තමයි. එතකොට කොහොම හරි ඊට පස්සේ ඒ රිසීවරෙක් ඇවිල්ලා දැන් අරගොල්ලෝ කියන කතාව මෙයා කොහොමවත් පිළිගන්නේ නැහැ. ඒක ඉතහා එයාටම තේරෙනවා මේ අනිත් අය මේ කියන්නේ යන කතාව වැරදි කියන එක. ඒ කියන්නේ සාමාන්‍ය ජීවිතය තමයි ඇත්ත කියන එක. අරක හීනයක් කියන එක. ඒක එයාට පිළිගන්න පුළුවන් ඇත්තක් නෙමෙයි. ඊට පස්සේ මේ දැන් මේ රටේ ඔක්කොම රටේ උඩාර වුණාම මේ ඒ රිසීවරෙක් ඇවිල්ලා මෙයාට මේ කියන මෙයාගේ නහන මෙයාගේ කතාවට අහුම්කන් දීලා දැන් එයා අහනවා දැන් අරක හීන වෙලාවේදී වට අරක ඇත්ත නේද කියලා. එයා කියන ඔව් ඒක ඇත්ත කියලා. ඊට පස්සේ දැන් ඉන තත්ත්වෙදී මේ තත්ත්වේ දැන් ඔන්න බිසව ඉන්නවා මේ ඇමතිවරු ටිකේ ඉන්නවා මෙතන මේ රට වැසියෝ ඉන්නවා මේක ඇත්ත නේද. ඔව් ඒකත් ඇත්ත කියනවා. එතකොට දැන් ඒ ස්වභාව දෙකේම තිබිච්ච තත්ත්වයක් ගැන යොමු කරලා තමයි අර ඍෂිවරයා එයාට එතනින් මොන එක කියන්නේ. එයා කියනවා ඕකත් නෙමෙයි ඇත්ත අරකත් නෙමෙයි ඇත්ත. ඒ දෙකම නෙවෙයි ඇත්ත කියන එක පැහැදිලි කරලා දෙනවා ඍෂිවරේ කතාවට අනුව. ඉතින් කොහොම හරි මේ මම කියන්නේ මේ දේ තියෙනවා එතනින් ඉක්මවන විමුක්තිකාමී ප්‍රතිපදාවක්. ඒ කාරණාව තමයි මම කියන්නේ. එතකොට ඒකට ඒගොල්ලෝ කියන්නේ ඔය කේවලිත්වය කියන එක. විමුක්තිය කියන එක. එතකොට ඒක පොඩ්ඩක් සංසන්දන කරන්න ඕනේ මේ අර තේරුම් ගැනීමත් එක්ක දැන් එතකොට අර හේතුම වේදෙන එකේ ඒකම තමයි ඒගොල්ලන්ටත් ප්‍රත්‍යක්ෂ වෙන්නේ අතරම. ඒ අවස්ථා දෙකෙම මිදෙනවා. අරකත් නෙමෙයි මේකත් නෙමෙයි ඇත්ත කියන එක. රවි මහත්තයා අදහස ගන්නවා කැමති මම මේ සම්බන්ධව තේරුම් සරණයි.
ඔව් චමත් මහත්තයා තේරුම් සරණයි බොහොම වටිනවා. දැන් මං කිව්වේ ඒක දැන් ඔන්න ඔය විදිහට ඒ විමසීම තුළ අපිට ගන්න පුළුවන් ඒ විමසන්න ඕන තැන හරි විදිහ හරි නැතුව ඔය විමසපු විදිහ හරිද කියන එක නෙවෙයි. දැන් අපිට දහම ඇහෙනකොට අපිට පේන්න ඕන අපි හිටිය තැනේ අඩු. මම අර එතන කියාගෙන ආවේ අර මහත්මිය දැන් මේ ගොඩක් අය අර මනසෙන් හදන එකනේ තියෙන්නේ කියන තැන වැරද්ද අපිට තේන්නේ නෑනේ. එතකොට මෙන්න මේ දහම ඇහෙනකොට ඒක තඩුවක් දකින්න පුළුවන් නම් ආයේ ප්‍රශ්න කරන්න වෙනවා. විමසන්න වෙනවා. රූපය ගැන බැලුවා කිව්වට තාම රූපයේ පිරිසිඳ දැකලා මේ ප්‍රශ්න ටික එනවනේ. ප්‍රශ්න එනවනම් හොඳයි. තව තව විමසන ඔය විදිහේ ඕක දහමද බුදු කෙනෙක් පෙන්වන අර්ථය ඕකද කියන පැත්තේ විමසින්න. ඒතු මේකට උත්තරයක් දෙන එක නෙවෙයි. දැන් ඔන්නහම විමසන මනසට දහම ඇහෙන්න සුදුසු. ඒ කියන්නේ දහම ඇහෙනකොට ඔන්න ඒ ප්‍රඥාව අවදි වෙන සුදුසු මනසක් වෙනවා ඔන්න ඒ විමසන ගතිය තියනකොට.
එහෙම අදහසක් යන්න. ඔව් මම ඒක මේ ඔබතුමා කියපු කතාව හොඳයි. ඒ අර කොහොමද අපි අතනට ඒ කියන්නේ තේරුම් ගැනීමක් විදිහටම අපිට එන්න පුළුවන් නම් අර දෙක අතර වෙනසක් නැහැ කියලා ඒ පැත්ත දෙක අතර ඒ තත්ත්ව දෙකටම පොදු වෙච්ච හැම තිස්සෙම ඒ දිච්ච ස්වභාවය ගැනනේ අපි විමසන්න උනන්දු වෙන්නේ. එතකොට ඒ විමසීම ඇත්තම ඒ කාලේ විමුක්තිකාමීනුත් කරලා තියෙනවා කියන එක තමයි මට කියන්න ඕනේ. එතකොට ඊට පස්සේ දැන් ඒ ප්‍රශ්නේ සංකීර්ණ වෙන්නේ විමුක්තිය සම්බන්ධ ඒගොල්ලන්ට කියන්නේ වෙන්නේ ඒ වචනෙන් ප්‍රකාශ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි කියන එක. ඒගොල්ලෝ ලබා ගන්න විමුක්තිය සම්බන්ධව උතරින් එහාට තියෙන දේ. ඒතර බුදුදහමේ බුදුජානනාසිත් කියනවා මේක වචනෙන් ප්‍රකාශ කරන්න පුළුවන් එකක් නෙවෙයි කියන එක. එතකොට දැන් එතන එහා ටිකට පොඩ්ඩක් ටිකක් මේක සංකීර්ණ වෙනවා කියන එක තමයි මට මේ පෙන්නුම් කර කරන්න ඕනේ කියන්න ඕනේ ස්ටෙපන් සර් නේ.
ඔව් මේ දහම විමසීම අපි හිතනවට වඩා සියුම් කියන එක තමයි තව තව විමසන්න තියෙනවා. මොකද අපි දැන් අරගොල්ලෝ කියන මතයට යන්නත් පුළුවන්. එතකොට ප්‍රශ්නේ ඊළඟට ප්‍රශ්නේ ඒගොල්ලොත් නිකන් දැක්කද නැත්නම් එහෙම වුණාද? එතකොට එහෙම ඒකද නැත්නම් තව විමසන්න තියෙනවද? ඒ කියන්නේ දහම හරියට ඇහිලාද? තව හොඳට අහන්න ඕනද? තව විමසන්න ඕනද? නේද? ඒ ප්‍රති බලන්න වෙනවා. ඒකම සරණ.
ඇතිරුවන් සරණයි. සර් දැන් මට තව එකක් මතක් වුණේ නිකන් මේ දැන් අපි දැන් මේ ලෝකයයි දැන් මානසික ඒක ගැන කතා කරානේ. දැන් එහිම ඒ දෙකේ වෙනසක් නැහැ කියලා අපි භෞතික ලෝකේ ජීවත් වෙනකොට දැන් අපි සත්ත්ව පුද්ගලයෝ ඉන්නවා අපි ජීවත් වෙනවානේ. එතකොට අරම ඒ කියන්නේ ජීවත් වෙනකොට එහෙනම් විමසීමෙන් එහෙම අවබෝධ ගන්න ඕන තමයි. ඒ උනාට ජීවත් වෙනකොට අපි ආහෙනම් සම්මත් නැහැ තාත්තත් නැහැ අර එහෙම කියා ඒ අන්තිකට යන්නත් ඉඩකඩ තියන්න හොඳ නැහැ වගේ නේද? නැත්නම් ඉතින් ඔක්කොම නැහැ නැහැ කියා දැන් ওই දෙකම එකයි කියා එහෙමත් හිතෙන්න පුළුවන් අන්තිකටත් නොයා යුතුයි. භෞතික ඒකනේ ලෝකෙ
ඔකේ ඒකේ දැන් ඔය අර විදිහට බැලීමේදී එන්න පුළුවන් අර ඒකයි මිත්‍යා දෘෂ්ටියට වැටෙන්න හරි ලේසි. අපි හිතන්නේ නැතුව මදුරුව මරනවා. එතකොට පවක් වෙන්නේ නිකන්.
ඒ එහෙම ඉස්සර තිබුණා නේ එහෙම අන්ත නේද? මම අතවලට ගිය එහෙම දෘෂ්ටි තිබුණා නේ ඉස්සර නේ.
වැඩ තිබුණා නෙමෙයි ඉතින් දැනුත් අපි ඒකට යන්න පුළුවන්. මේ මේ ඒකයි අපි පරිස්සම් වෙන්න ඕනේ. ඒ කියන්නේ සිතේ විතරයි ලෝකේ කියන විඥානවාදයට අහු වුණොත් ඕක වෙනවා. එතකොට දැන් ඒ එතනින් ඒ ඕක නෙමෙයි බුදුදහම කියන එක විතරක් තේරුම් ගන්න. එතකොට දහම අහනවනේ තව. එහෙනම් මොකක්?
ඔව්. අපිට කරන්න තියෙන දේ එච්චරයි.
ඔව්. ඒ පැත්ත තමයි අපි වන්තු කරගන්න
ඕනේ. කරගන්න
ඕනේ. ඒක තමයි ඉතින් මේ ඔය සාකච්ඡා හැම උදව් වෙන්නේ. ඉතින් තව තවත් දහම අහන්න කියන්නේ ඒකයි.
ඔව්.
මොකද අපි අහලා තේරුම් ගත්තා කියලා අන්තිමට බලනකොට තවත් මොකද්දෝ දෘෂ්ටියක හිර වෙනවා වෙන්න පුළුවන්. ඒක අර දහම නැති වෙන තරම් දරුණු වෙන්නත් පුළුවන්. අපි නොදන්නවා උනාට. ඒකයි මේ කල්යාණ මිත්‍ර සුර නිතරම තියාගන්න තියන්නේ. ඔච්චර තේරුම් ගත්තා තව තව අහන්න, දහම අහන්න, සාකච්ඡා කරන්න, විමසන්න.
එතර වෙනතුරු ඉන්න දෘෂ්ටියකමනේ. එතර වෙනතුරු ඉන්නේ දෘෂ්ටියකමනේ. මේ සෙයින් ඉන්න කල්යාණ මිත්‍රයා අවශ්‍යයි.
ආ අපි කොච්චර හිතුවත් අර සම්මා දිට්ඨිය කියන එක ඒ ලේසි එකක් නෙවෙයි. එතෙන්ට එනකන් මේ එතර වෙන. ඒ කියන්නේ ඥාන හතර හරියටම ආවද කියන එක. ගොඩක් වෙලාවට හිතෙනවා අපි දැන් දහම ගොඩක් දන්නවනේ මෙච්චර පුරුදු කරලා තියනවනේ මෙහෙමයි කියන එකක් තේරෙනවනේ. එහෙම කියලා නවත්තන්න පුළුවන් එකක් නෙවෙයි. තව හොයන්න. තව විමසන්න. තව දහමට සවන් දෙන්න. තව විමසන්න. කියන එක දිගටම තියාගන්න ඕන. මොන අත්දැකීම් ආවත් කොච්චර දැනගත්තා. ඒක විදිහට දහම එහෙනකොට අපිට හිතෙන ඔන්න දැන් අම්මා ඉස්සෙල්ලා එක වැරදි දැන් හරි. එහෙම ඉතින් ඒ කොච්චර මනාව වුණත් ආයෙ දහම අහන එක ඉවසන එක නවත්තන්න එපා. අපිට ඉතින්
ඒ කියන්නේ සර් දැන් අර අපි අර ඉස්සෙල්ලා කතා කරානේ අර ආකාර ලිංග නීති ඒව නොයදෙන අන්න ඒ නොයදෙන තැනටම පත් වෙන්න ඕන. එහෙම ඒ වගේ අදහසක්
දැන් විමසන්න කියන එකද ඒක අමතක කරන්නේ.
ඔව් ඔව් නැත්තම් පස් වෙන කෙනෙක් ඉන්නවනේ ඔව් ඒ කාරණේ
නෑ මම කියන්නේ මේ දේශනාවේ බුදුහාමුදුරුවෝ කියන්නේ නොයදෙන කල්හි කියලා වචනයක් යොදලා
තියෙනවානේ
අපි ඒක අමතක කරලා වින්න සලහ හරියන්නේ නෑ නේද අපි නොදැනුවත්වම වෙලා තියෙන යෙදෙන කල්හි ටික විතරයි අපි වෙනස නොයදෙන කල්හි කියන කරුණ ඔකම මං කියන්නේ අර මදුබෙන්දික සූත්‍රයේ ඉනස්මෙන් සති කියන එක කතා කරනවා මිස ඉනස්මෙන් අසති කියන්නේ මොකක්ද කියලා වෙන පන්නේ.
ඔව්.
ඒක ලොකු අඩුවක් වෙනවා එතකොට. ඒ පැත්තෙනුත් ඉනසක්. ඒ දහනේ හැම පැත්තම කියනවා මේ හට ගන්න හැටි කියනවා හට නොගන්න හැටි කියනවානේ. එතකොට ඒ සමුදය විතරක් බලන්න කියලා නෙමෙයි වය බලන්නත් කියනවා. ඔව්. සමුදය වය සමුදය ධම්මානුපස්සී වය ධම්මානුපස්සී සමුදය වය ධම්මානුපස්සී. ඒක කරුණු තුනක් කිව්වේ ඇයි? අපි එකතරේටම හරි මේක එකයි කියලා කියනකට වඩා ඉතින් තව තව විමසන්නේ ඇයි මෙහෙම බුදුහාමුදුරුවෝ වචනාස්ති කරන්නේ?
දැන් සමුදේ බලන් බලන් යනකොට තමයි සමුදේ බලාගෙන බලාගෙන ඒ කියන්නේ අර හැදිච්ච හැටිනේ මේ බලාගෙන බලාගෙන යනකොට තමයි මේ නුවණින් අර වය මතුවෙන්නේ නේද ඒ කියන්නේ නුවණනේ පෑදෙන්නේ දැන් ප්‍රඥාවනේ ඒකටම ඒකටම නිතින් ඔය ප්‍රඥානේ එතකොට මේ දෙක වෙන් කරන්න බැහැනේ කියන එක මම කියන්න හදන්නේ ඉතින් අර විමසන තරමටම තමයි ප්‍රඥාවෙන් බය දකින්නේ ඒකනේ බුදුහාමුදුරේ දෙකම එකට කියලා කියන්න ඇත්තේ නේද ඒකයි මම හිතුවේ එහෙමද කියලා
ඒකත් එක්ක විමසන්න කියන එක තමයි මට කියන්න ඒක මොකද්ද කියනවට සමුදයේම තමයි අය තියෙන්නේ හැබැයි හතගත්තු දෙය නැති වෙනව නම් නෙවෙයි
නෙවෙයි
සමුදේ උනදේ නැති වෙන කතාව නම් නෙවෙයි.
නොහට ගන්න කියලා නේ කියන්නේ.
ඔව්. ඒක මම ඊයේ සාකච්ඡාවෙත් මේ කතා කළා සමුදයේ වය. ඒ කියන්නේ හට ගන්න ස්වභාවේ හටගත්ත දේ නෙමෙයි. හට ගැනීම කියන කතන්දරේ නොයදෙන ඒ කියන්නේ ඒකෙම වය. ඊයේ සාකච්ඡා තාම දාලා නැහැ. ඉස්සරහට වැටෙයි මේ මාතර කරපු එක.
සමුදය ඒ කියන්නේ සමුදය ඇති වුණාට පස්සේ වය නෙවෙයි සමුදය හට ගන්න ඉස්සෙල්ලාම වය වගේ කතාවක්. එහෙමත් මම නිකන් අහලා තියෙනවා. සමුදය එනකත්
සමුදේ හට ගන්න ඉස්සෙල්ලා ඉතින් වයක් කතා කරන්නේ කොහොමද?
ඔව් ගර නොපැනවීම කියන්නේ නොපැනවීම අපේ සමුදේ
හට ගැනීම සිදු නොවීම.
සිදු නොවීම. ඔව්.
හට ගැනීම සිදු නොවීම සංස්කරණය.
ඔව්.
හට ගැනීම කියන සිද්ධිය.
ඔව් ඔව්. ඒක ඉතින් ඒ වචන වලින් අපි කොච්චර තේරුම් ගත්තත් ඉතින් ඒ වචන වලින් කියම් තරහ තේරුම් ගන්න පුළුවන් ඉතින් අපි නමුත් එතන වචන වලින් තේරුම් අරන් නෙවෙයි ඉතින් ඒක විමසීමෙන් ඒක ඉන්න මොන එකක් නේ ප්‍රඥාවෙන් හොඳමයි සර්
හට ගැනීමෙම සිද්ධියක් සමුදේම සිද්ධියක් තමයි සමුදේ එකම තමයි වය කතා කරන්න පුළුවන් සමුදේ නැතුව වය කතා කරන්න බෑ හැබැයි හටගත්ත දේ කියන්නේ හටගත්ත දේට යනකොට සමුදේ වෙලා ඉවරනේ ඉවර වෙලා කතාවකුත් නෙවෙයි
නේද
සමුදේ තුලම වයි
සමුදේ තුලම
වයි අන්න හට ගන්නා බවම සිදුවීමේ සිදු නොවීම
ඉතින් වචන වලින්
සිදුවීමේ සිදු නොවීම
අපිට ඉතින් දැනට වචන වලින්ම තමයි වචන වලින් ඉස්සෙල්ලාම හි තේරුම් ගන්න ඕන
ඒකත් මේකයි කියනාට වඩා මේ ඒ තාමත් එක්ක තව තව විමසන්න
ඕ සර්
අන්න ඒක පෙරවන් පරණයි කාට හරි මනා හරි අහන්න තියෙනවද? ඒක සම්මතද මේ ආනාපානසති භාවනා අපි කරනකොට මේ පොඩි හැඳින්වීමක් කරන්න පුළුවන්ද? දන්නේ නැහැ කියන්නේ සාමාන්‍ය කටවිදියකට කියන්නේ අපි කයක් ඇතයි කියලා හදගෙන මේ ආස්වාස පාස්වාස කරනකොට ඔය ඔක්කොම මේ අපි මේ අපි අර දැන් ඉගෙන ගත්ත ධර්මය අනුව මෙනෙහි කරන්න ඕනේ සර්. ඒක සෙල්ලම් වැඩක් නෙවෙයි, ටිකක් අමාරුයි වැඩේ. ඒක පොඩි හැදින්වීමක් කරන්න පුළුවන් නම් කරන විදිය වගේ හොඳයි.
ඔව්, ඒකේ අපි මුලින්ම දැන් මේක පුරට කියන අමාරුයි. දැන් මෙන්න මේ වගේ අදහසක් මේ තේරෙන විදිහට දැන් අපි හුස්ම කියලා දෙයක් අපිට පටන් ගන්නකොට තියෙනවනේ. එතනින්නේ පටන් ගන්න. ඒකටනේ තියෙ තියන්නේ මේ කුලඟ ඉහළ පහළ යන හරි මොකක් හරි ඒක අපි හුස්ම කියලා සතහනක් දාගෙන තියෙනවනේ. ඒකට ඒකට සිහිය තියාගෙන ඉන්නා මේ දැනෙන විදිහට නේද? එතකොට ඒකෙන් තමයි අපි ඉහළ යනවා කියන කතාව නැත්නම් ආස්වාස්ය කියන කතාව පහළ යනවා කියන ආස්වාස්ය කියන කතාවේ තමයි අපි ඉන්නේ. හරි, මේ දැනෙන්නේ මේක කියලා. ඒ දිහා බලාගෙන ඉන්නේ තීය තියාගෙන. ඒකට අර සෝසතව වස්සති සෝසතව පස්සති වගේ ඒ සිහිය ඔතෙන්ටම වෙන්න ඕනේ. ඒකට වෙන දේවල් ගැන හිතන අයින් වෙලා මෙතෙන්ටම සිහිය එන තැනට ඉන්න ඕන පළවෙනි දේ. හරි, හුස්මෙම සිහිය තියෙන එක. හැබැයි ඒ කතාව ඒ කියන්නේ අන්නේ තීරතකයන්ගේ ඒක තියෙනවා. ඒකට හිත විසිරෙන්නේ නැතුව හුස්මටම සිහිය තියෙන එක. ඊළඟට තියෙන ඒවා අජානාති එකත් එක්ක තමයි යන්නේ. ඊගන් වරසංවා පතන්දර ටික තියෙන්නේ නිකම් ප්‍රති කියන එක නෙමෙයි. ඊගන් අසසන්තෝ ඊගන් අසසාමීති අජානාති නේද? ඒ අජානාති කියන්නේ අපිට විඥාණයෙන් දැනගන්න මට්ටම නෙමෙයිනේ. එන අපේ ආයතන මට්ටමින් දැනගන්න ටික නෙවෙයි. දැන් ඔය දැනගත්තේ ආයතන මට්ටමෙන්නේ. ඒක ඉක්මවා යන දැක්මකට එන්න ඕන. එතකොට දැන් මෙහෙම ගත්තොත් දැන් අපි මම නිකන් මූලික මට්ටමෙන් විස්තර කළොත් ගැඹුරු නොවෙන්න පුළුවන්. දැන් ඔය හුස්ම තියනවා කියලා දැන ගැනීම මොකද්ද කියලා ඒකේදීන් බලනකොට දැන් පේනවනේ මෙතන හොඳට බලා හිටියොත් අපි මොකද්ද ඇත්තටම අත්දකින්නේ? දැනීමක් නේ. දැනීම් ටිකක් නේ තියෙන්නේ නේද? ඔව්. අනේ දැනීම් ටිකක් තියෙනවා. ඒ දැනීම් වලට හුස්ම කියන්න පුළුවන්. දැනීම් පැත්තෙන් බැලුවොත්. يعني දැන් කාය ස්පර්ශයේ දැනීම් ටිකක් තියෙනවනේ. අද දැනෙන ස්වභාවයක් තියෙනවා. ඒ දැනෙන ස්වභාවය කියන්නේ හුලඟද? ඉහළ යන එකද? පහළ යන එකද? නහයද? ගැටෙන ගතිය, ගැටෙන දේද, ගැටෙන්නේ මොකකද කියන විස්තර තියනවාද ඒ දැනීම?
නෑ
නෑනේ. අපි ඉහළ යෑම කියන්න නම් ඔය දැනීම් ගොඩක් එකතු කරගෙන අර පරණේවත් එක්ක කම්පයා කරලා එහෙම එහෙම නේද හුස්ම ඉහළ යනවා කියන කතාවට එන්නේ.
ආ,
දැනීම කියන එකේ ඒ කතා මුකුත් තියෙනවද? හුස්ම කියන කතාවක් තියෙනවද? ඉහළ යෑම කියන එකක් තියෙනවද? ඒ මුකුත් නැහැ නේද?
නැහැ.
දැනීම් හැදෙන දැනීම් ටිකක් තියෙනවා දැනගන්න මොනව හරි නේද? දැන ගැනීම මොකද්ද කියලා බැලුවොත් ආයේ ඉතින් ඒ පැත්තෙන් බැලුවොත් ඔබ පද ගතිය වෙන්න පුළුවන්, සීතල රස්නේ වෙන්න පුළුවන්, මොනව හරි ඔය ගති ටිකන්නේ නේ ස්වභාව ටිකක් දැනගෙන තියෙනවා. දැනීම දිහා හොඳට බැලුවෝ. හැබැයි දැන් ඒ දැනීම දිහා තව තව බලන් ඉන්නකොට වෙන්නේ ඔය දැනීමක් නැති වෙලා යනවා. පස්සේ අර උස්මත් නැතුව හොඳ සැහැල්ලුවෙන් ඉන්න පුළුවන්. ඒක ආයේ අනිතේත් එක කරපු දෙයක්. දැන් තාම අපිට දහමක් ඇහුන්නේ නැහැ නේද? දැනෙන් දෙවියා බලා හිටියේ. එකත් අපේ ආයතන පැත්තෙම වැඩක් නේ.
ඔව්.
සිහිය තියෙනවා. හරි.
සිහිය.
සිහිය පිහිටවීම පුරුදු වෙනවා. සතියයි සමාධියයි වැඩෙනවා. හැබැයි නුවණ කියන එක යෙදෙන්න දහමක් ඇහෙන්න ඕනේ නැහැ ওই ටිකට. හරි. ඒ කියන්නේ දහම ඇහුම් නැති කෙනා අතත් ඕක කරන්න පුළුවන් නේ. නැන් අපි එන අත්දැකීම් වලින් නවතින්න හොඳ නැහැ.
ඔව්.
අපියි සමාවියයි දිරුමීම තියෙනවා. දැන් එහෙම දැන් අපි දන්නවා ඔතන දැන් තාම දහම ඇහිලා නැහැ. දැන් දහම අහන්න වෙනවා. මනසකට දහම ඇහෙන්න. එතකොට ඒකේ දැන් ඔය කානුපස්සන ප්‍රතිප්‍රාණී ගත්තත් ඒකේ තියෙන විස්තර ටිකකුත් තියෙනවනේ. මොකද මේ ඔකේ සමුදේ ධම්මානුපස්සී ප්‍රතික වය ධම්මානුපස්සී ආයස්මින් ඉරති සමුදේ වය ධම්මානුපස්සී ආයස්මින් ඉරති. ඔහොම කරනකොට මොකද වෙන්නේ කියලා එකක් විස්තර කරනවා. ආත්‍ත්‍යකාරෝතිය කනස්ස සතිපත්චුපත්ිතා හෝති ආරදේව ඥානමත්තාය. ඔහොම තේනන්නේ. ප්‍රතිසතිමත්තාය අනිසිතෝ ච විහෙරති නචකින්චි ලෝකේ උපාදීති. ඔහොම විස්තරයකුත් තියෙනවා. විග්‍රහය තියෙනවා. හරි. ඒතර ඒක හරියට වෙනවා නම් ඒ ටිකක් වෙන්න ඕන.
ඔව්.
ඒත් අපි පටන් ගත්තේ හුස්ම කය කියන තැනින්නේ. උෂ්මකය කියන එකට සිය පිටෙන්නේ.
ඔව්.
අපේ ඒ උෂ්මකය පිරිසිඳ දැකීම තුළ කය උෂ්මකය කියන එක ඇසුරු කරලානේ පටන් ගන්න. අපිට තියෙනවානේ උෂ්මකය කියන එක. يعني නිශ්චිතව. හැබැයි හරියට වුණත් අනිශ්චිතෝච විහෙරති එකට එන්න ඕන. ඇසුරු නොවන විහරණය. දැන් අපිට තියෙන්නේ ඇසුරු වෙන විහරණය. හරි. අනිසිතෝච විහෙරති වෙන්න ඕන. ඊළඟට අරණචකින් ලෝකේ උපාදීති. ලෝකේ කියනකොට කය කියන ලෝකේ. මේ දැන් කායනුපස්සනාවනේ. කය කියන ස්වභාවයක් හම්බ වෙනවා නම් ඒවා ජීවත්ම නැචකින් ලෝකේ උපාදීති. උපාදානය කරන කය කියන එකක් කිය දෙන්න බෑනේ. කාය කියන ලෝකේ. නොහොම එකකුත් වැහෙනවා. හරි
විග්‍රහය. ඔව් දැන් එතකොට එහෙම පැත්තොත් පටිච්චසමුප්පාදය යන අවිද්‍යා පත්‍ය සංඛාර. මේ කියන්නේ කයක් ඇතයි කියන සංඛාරයක් හදාගනවා වගේ කියලා තමයි හිතන්නේ එහෙමද?
ඔව් දැන් අපි කය ඇසුරු වෙනවා නම් ඒක වෙලා නෙවෙයි.
ඔව්.
දැන් හුස්ම කයේ ලක්ෂණ ටික කියුවට වඩා ඕක දිගයි කොටයි ඇති වෙනවා නැති වෙනවා අරයි මේකයි කියුවට වඩා නම් කය ඇසුරු වීම එහෙමම තියෙනවානේ.
ඔව්.
ආයෙත් අර පැත්තෙන් බැලුවොත් ඒ වෙන පරියයකින් බැලුවොත් ඉතින් අවිජ්ජාපච්ච සංඛාරම තමයි නේ.
ඔව්.
කයක් සකස් වෙලානේ.
ඔව්.
සුක්ෂම කාය කියන එක ආස්වාස කාය ප්‍රාස්වාස කාය කියන එක නේද?
ඔව්.
ඒක අර කාය තරා කයක් මේකත්.
ඔව්.
හරි. යදි දැන් ආස්වාස ප්‍රාස්වාස කාය කායතරහ එකනික් තරකය මොකද මේ ආස්වාසකය ප්‍රාස්වාසක ඒ ආනාපාන සති සූත්‍රයේ තියෙනවා ඒ වචන
මම ඇහුවා
දැන් බලන්න දැන් ඔව් පොදුවේ අපි දැන් කය කියන රූපය ඒ කියන්නේ ස්වરૂපය කියන එකක් හම්බ වෙලා නේද උපගතිය කියනකොට ඉතින් ඒ ගතිය විතරක් නෙමෙයි අර වේදනා සංඥා චේතනා විඥාන සේරම යෙදිලා නේද
යෙදිලා
ඕකේ මං නිකන් කියන්නේ දැන් අර උපමා වෙනොත් අපි පොඩ්ඩක් හිතමු අර දැන් වතුරේ බල්ලගේක දැන් බල්ලට වතුරේ බල්ලෙක් පේනවනේ ඉන්නවනේ ඌට ඒ මානසිකත්වෙට
ඔව්
දැන් එයාට සිහිය පිහිටන්න කියන ඔය බල්ලා දිහා බලාගෙනම ඉන්න. එයා දන්නවා දැන් බල්ලා කනක් හෙල්ලුවොත් ඒක දන්නවා. ඔළුව හෙල්ලුවොත් ඒක දන්නවා. පොඩ්ඩක් මොනවා හරි වුණොත් ඒක දන්නවා. වලගේ හැම ඉරියව්වම දන්නවා. ඔකට සිහිය දෙරට තියාගෙන හිටියොත් ඒ සේරම දන්නවානේ.
ආ
ඒ වෙන. එතනත් සිහියක් පිහිටීමක් තියෙනවා. සතිය පිහිටන්න පුළුවන්. හරි? හැබැයි ඒ සිහියට අපිට කියන්න වෙන්නේ අර මුක්ඛ සති කියන එක නේද? මුලාව තුල පිහිටන සතිය.
ආ.
ඇත්ත දකින්න සිහියක් නෙවෙයි නේ.
නෑ නෑ.
යා බල්ලා ඉන්නවා. ඒ බල්ලා ගැන හුත්ත සිහියෙන් ඉන්න වෙන එකකටවත් හිත යන්නේ නැහැ
දැන්. ආ.
ඒ කියන්නේ සිහිය සමාධිය වඩන්න පුළුවන්. හැබැයි ඥානය කියන එක පොඩ්ඩක්වත් තේදිගත්
නැහැ.
නැහැ. එහෙනම් සකස් උනේ මෙහෙමයි කියන කතාවක් අදාළත් එකක්වත් නැහැ
නේ.
අපේ පැත්තෙන් ඒ ප්‍රමාවෙදි දන්නවා මේ මෝඩකමට බල්ලෙක් හදාගෙන ඒකටම සිහිය පිහිටගෙන ඉන්නවා. හැබැයි භාවනාවක් කරනවා අය. හැබැයි සත්‍ය අවබෝධ වෙන පැත්තට යයිද ඒ අමාවය දහපින්. අවදාවත් මේ මුලාවෙන් පනවගත්තු බල්ලෙක් කියන එක එයා තේරුම් ගනී.
එයා තේරුම් ගන්න බෑ. හැබැයි බල්ලා කන හොලනකොට දන්නවා අය.
ඔව් ඒ දැන් කන හෙලෙව්වහන් අර ප්‍රතිබිම්බෙත් කන හෙලෙනවා. අන්න අර බල්ලා කන හොලනවා කියලා හන්ද සිහියක් තියෙනවා. පිට දුවන්නේ
නැහැ. දැන් ඇත්තටම දැන් අපි දැන් කොහොම කොහොම ඒ උදාහරණයක් ගත්තාම දැන් උතරදී අපි ගන්න අපි දැන් මේ දැන් කයක් ඇතයි කියලා කරගෙන මේ මේක රූපයක් කියලා කරගෙන දැන් අපි ඒක මානසිකාර කරනවානේ. කරනකොට දැන් බල්ලා වගේ නෙමෙයි ඒ වුණාට අපිට වෙනම නුවණක් තියෙනවා. මේ ඇත්තටම මේක අපි හදාගත්ත කයක් කියලා. ඒ වුණාට ඒක තමයි කියදරන්නේ. ඒක එහෙම අපි දැන් අපි හදාගත්ත කයක් කියලා දැන් අපි ධර්මය අහලා අහපුවාම මේ මේක ස්වરૂපයක් ඒක
හදාගත්තු කියලා දන්නේ කොහොමද?
ඔය ඒක තමයි ඒකත් මනසින්නේ දන්නේ. ඒක මම කියන්නේ ඒක අපි හදාගත්තු කයක් කියලා නිකන් ධර්මය අහලා මනසින් දැනගෙන ඉන්නවනේ. ඒතකොට ඒත් බල්ලා වගේම.
ඔව් නෑ මං අහන්නේ දැන් මේ හුස්ම දිහා බලා ඉන්නකොට හදාගත්තු කයක් කියලා අවබෝධයක් එනවද?
ඔව් නෑ එහෙම අවබෝධයක් එනව නෙමෙයි. දැන් අපි අහලා තියෙනවානේ ධර්මය
අහලා තියෙනවා.
ධර්මය අහලා දැනගත්තා
හරියන්නේ
නෑ. ඒක තමයි
අහලා තියෙන එක හරියන්නේ නෑ. ඕක අවිද්‍යාවෙන් හැදුවේ කියලා අහලා තිබුණාට හරියන්නේ. දැන් බල්ලට අපි කියනවා ඕක මෝඩකමට හදපු එක. බල්ලත් ඉතින් මං මෝඩකමට හදපු බල්ලෙක් කර කියලා ඒක දිහා බලائے۔ එහෙම හරියන්නේ නෑ. එයා අනිත් බල්ලන්ටත් කියයි ඔය බල්ලා අර මෝඩකමට හදපු බල්ලෙක්. හැබැයි ඒ මෝඩකමට හදපු හැටි එයා දැනගන්න තාක් කල් ඔය කතාව කිව්වට වැඩක් නෑ. ඥාණය පහළ වෙන්නේ නෑ.
හැබැයි කියලා තර්ක වගේ දේවල් යෙදෙනවා. දැන් රුප්පණේ කියන්නේ ඒක උතන්ට ඒ පරියායයෙන් ගත්තාම එහෙම ටිකක් යෙදෙනවා. ඒක ඉතින් ප්‍රඥාව නෙමෙයි.
අනහයි. ඒක ප්‍රඥාව නෙමෙයි කියලා තේරෙනවනේ. ඒක ලොකු දෙයක්.
ඒකට
ඔය වචන ගොඩ නෙමෙයි අහපු දේවල් නෙමෙයි. දැන් ප්‍රායෝගිකවත් එක්ක විමසීම වෙන්න ඕන. ඒක රුප්පණයක් කියනවා නැත්නම් මේක බොරුව කොහොමද ඒක වෙන්නේ? එහෙනම් මෙහෙම වෙන්නේ මේ මේ රූපේ කෙසේද? මොකද සේද කියලා හොයන්න වෙනවනේ. මේ කය කෙසේද? ඉති රූපං කියන පැත්ත විමසන්න වෙනවනේ. රූපය මොකද්ද කියන එක නෙමෙයි. මොකද්ද කිව්වොත් තමයි හුස්ම දිගයි පළල කෙටි කතන්දරේ. හුස්මේ ලක්ෂණ ටික අපිට වැඩක් නැහැ. බල්ලා කන හොන හොලනවද කියන එක අපිට වැඩක් නැහැ. නෑ. මේ සකස් වීම ඊළඟ ඉන්න තියෙන්නේ නේද?
ඔව්.
ඒ මුලාව අහුවෙන්න. එතකොට අර සමුදය අනේ අර සමුදේ දපමාණු පස්සේ කියන එකක් වෙන්නේ නැහැ නේද? බල්ලා දිහා බලා හිටියා. හුස්ම දිහා බලා හිටියට සමුදේ දපමාණු පස්සේ වෙනවා. අය දපමාණු පස්සේ වෙනවා.
නෑ.
ඒ සමුදේ වයන්නේ අර Nirodhe ඥානය කියන එකත් එක්ක සකස් වීම, සකස් වීම මොකද්ද? සකස් නොවීම. ඔන්න ඔය පැති. මේ මේ කෙසේද මේක? කියන පැත්තට එන්න ඕනේ. කෙසේද ඔය බල්ලා හම්බ වෙන්නේ ලැබෙන්නේ එතෙද හුස්ම
කියන එකක් ලැබිලා තියෙන්නේ, දැනගෙන තියෙන්නේ.
හ්ම්, අපිට වෙන්න නැතුව තේරුම් දෙයක් වෙන්න ඕනේ මෙතන නේද?
ඒක ඉතින් අර විමසන්නත් වෙනවා, අපිට තේරෙනකම් බලන් ඉඳලා හරියන්නේ නැහැ. ඒ විචක්ෂණේ විමසීම කියන එක වෙන්න ඕන, ප්‍රශ්නක් එන්න ඕන,
සිහිය තියාගෙන විමසගෙන ඉන්න ඕනේ නේද? ඕක.
ඔව්, එක පැත්තකින් දැන් දහම කතා කරනකොට හරි අපි විමසන්න ඕන. ඕක එක්ක සිහිය යොමු කරගෙන දැන් මේ හුස්ම තියනවා කියලා දන්නේ කොහොමද කියලා නිකන් බැලුවොත් දැන් අර ඉස්සර මම ටිකක් කියාගෙන ආයේ දැනීම් ටිකක් නෙතියෙන්නේ. හ්ම්. හුස්ම කියන එක මේ කාය ස්පර්ශයෙන් ගොඩනගුණ එකක්ද ආස්වාස කියන එක? කාය ස්පර්ශයෙන් දැනීම් ටිකක් නම් තියනවා නේද? අදටදී රස්නේ සීතල වගේ ඒවා ටිකක් නම් තියෙනවා. ඈ?
ඔව්.
හුස්ම කියන එක මේ එතකොට කායයතනට අයිති වැඩද හුස්ම කියන එක?
නෑ, මනෝයතනට එච්චක්
නෑ. හා, ඒක මනසින් නේද හදලා
තියෙන්නේ. ඔව්.
එතකොට හුස්ම කියන එක මේ අධ්‍යක්ීමක් නෙමෙයි, මනසට දැర్శණය වෙන ධම්මාරම්මණයක් නේද?
ඔව්. ඈ? ඔව්.
ඒක පැහැදිලි නේ. කායයතනේ දැනෙන ස්වභාවය නෙමෙයිනේ හුස්ම කියන්නේ. අපි අර දැනීම් ගොඩක් එකතු කරලා උලඟක් හදලා ඒක ඉහළ යනවා කියලා සකස් කරලා ඔක්කොම ටික හදලා එන එකක් නේ ආස්වාස කියන කතාව. ඒක මනසට දර්ශනය වෙන මනාරම්මණයක් නේද? ධම්මාරම්මණයක් නේද?
ඔව්. ඔව්. ඒක කොහොමද දැන් ඒ ටිකකින් ගලා අතර තමයි ඉන්නේ. දැනීමක් කියලා කියන තැන ඉන්නේ. ඒ ටිකනේ නේ. ඒක මනාරම්මණය කියලා දැනගෙන ඉන්නවනේ.
නෑ, ඒකේ දැන් දැනීම කියන තැන කාය ආයතන පැත්තෙන් ආයතන පැත්තෙන් බලනවා, කාය ආයතන පැත්තෙන් එහෙම සංකල්පන. දැන ගැනීම කියන එක හුස්ම කියලා දැන ගැනීම වුණනම් මන ආයතනේ ඒ පැත්තෙන් විමසන්න පුළුවන්. ඔය දෙකෙන් ඕන එකකින් විමසන්න පුළුවන්. මොකද ආයතන පැත්තනේ. ඒකට ඒ දෙකෙන්ම සම්මාදිට්ඨිය ගන්න පුළුවන්කම තියෙනවා. කෙනෙකුට අර දැනීම පැත්ත විමසන්න පුළුවන්, කෙනෙකුට මේ දැන ගැස්නීම පැත්ත විමසන්න පුළුවන්. අර ඉස්සෙල්ලා කිව්වා වගේ මුත පැත්ත විමසන්නත් පුළුවන්, විඤ්ඤාත පැත්ත විමසන්නත් පුළුවන්. ඒ ඕන එකකින් අර දහම් පරියායක් එක්ක යනකොට ඉතින් ඒ ඥානය පහළ වෙන්න හැකියාව තියෙනවා. ඒ වගේ ටිකක් එක වරුන් ටිකක් කිව්වේ අපි
සම්පූර්ණ මේ භාවනාව ගත සම්පූර්ණ මේ කියන විදර්ශනාවම තමයි කෙනෙක්ම මේ දැන් අර සාමිදාසගේ ආනාපාන සූත්‍රය මම ඇහුවා. එතකොට ඒ කියනවා මේක රජ භාවනාවක් කියලා. කියන්නේ කෙලිම නිවනට උනුල ආරමුණු වෙලා තියෙන ඉතින් ඔක්කොම ඒ ටික එතන වෙනවද නේද?
මට මේ දේශනාව නම් අහන්න බැරි වුණා. එහෙනම් මට මොකද කියන්න බෑ. මේ මම අර නිකන් සාමාන්‍ය මට්ටමකින් කිව්වේ අපි අතට බලන පැත්තයි වෙනස් වෙන්න ඕන. පැටි අර දහමත් එක්ක එනකොට ඉතින් ආනාපානසත් කියන්නේ ඉතින් නිවන් දකින්නම් පුළුවන් එකක් නේ. බුදුරජාණන් වහන්සේ කියන්නේ. අනිවාර්යයෙන්ම සමාධිය පහල කරගන්න ඒ ආකාරයට කෙරෙන්න ඕන. අපි ගොඩක් වෙලාවට කරන්නේ අනිත් ප්‍රයත්න දහමක් අහන්නේ තත් කරන්න පුළුවන් කියන එක මම අර වෙන් කරලා පෙන්වන එක. එහෙනම් දහම ඇහුණත් මොකද්ද වෙන වෙනස නේද? ඒ කියන්නේ ඉතර වෙන පැත්තටම යන්න වෙනවා.
දැන් ඔතනදී
මට අදහසක් කියන්නේ නැහැ.
ඔතනදී මට තියෙන ප්‍රශ්නේ තමයි දැන් ඔතන දැන් ওই විදියට දැන් අපි ආනාපාන සති භාවන ওই විදියට විමර්ශනය කරනකොට දැන් හැම හුස්මක්ම මේ අපිට ඔය විදිහට ගන්නවා දැන් හොස්ප. එතකොට මොකද කරන්නේ දැන්? අර දැන් අර ඔය විදිහට දැන් හුස්ම ගැන විදර්ශනා කරපුවා තමයි. හැබැයි මේ හැම හොස්පම් අපි අතාරින්න නැතුව මේ විදර්ශනා කරන්න ඕනද? ඒ වගේ දෙයක් අර මේ සූත්‍රයේ
තිබුණේ නැහැ. ඒ හැම හොස්මක් අතාරින්න නැතුව කියන්නේ සිහිය, සතිය කියන එක.
ඔව්.
අතාරින්න නැත්නම් සතිය තියෙනවා. හරි? හැබැයි නුවණ කියන එක වෙන පැත්තක්. ඒකේ ඥානය කියන එකේදී අර කයක් ලැබෙන ගතියේ ඒ ලැබෙන ආකාරය දැකීම තුළ නොලැබීම.
ඔව්. ඒක හරි දැක්කේ අපි
තේරෙම නෙමෙයි.
ඔව් අපි දැන් ඔය ටික විදර්ශනා කරනකොට විදර්ශනා කියන්නේ ඔය විදිහට විමර්ශනය කරන වෙලාවේ ඊළඟ හුස්ම එනවනේ.
ඔව් ප්‍රශ්නයක් නැහැ.
sorry ඊළඟ හුස්මත් 100ම ඉන්න ගමන් තමයි කරන්නේ නේද? එහෙමද?
ඔය දැන් හැමයේදීම දැන් මෙහෙමයි. ප්‍රශ්නේ මේ හැමයේදීමම අපි විදර්ශනය කරන්න ඕනද? කරන්න පුළුවන්ද? හරි.
ඔව්
හැම එකම කරනවා කියන එක ප්‍රායෝගික නෑනේ.
නෑ.
එතකොට ඔකේ එකක් හරි අරගෙන දවසක් විමසුවත් ඥානෙ පහළ වෙන්න ඒක ඇති වෙන්න පුළුවන්. ඥානයයි වැදගත් වෙන්නේ.
ඥානය වැදගත්
වෙන්නේ. ඔව්. එතකොට ඒ හැබැයි ඒකට සිය නැති කරගෙන දහම් කරුණ ගැන නම් ඒ විමසීම යන්නේ එතකොට ගැටලුවක් නැහැ.
ඔව්.
එහෙම නැත්නම් අර්ධානේ සිය අර සිහිය පිහිටන එකවත් පුරුදු කරනවා නම් අපි අනිත් ඒවට හිත විසිරෙන එක අඩු කරගන්න පුළුවන්. ඒක අර විනීවරණ මනසක් එන්න උදව් වෙනවා.
උදව්
වෙනවා. කටදර දහම අහනකොට දහමම අහගෙන ඉන්න පුළුවන්. ඒකටම අනුගත වෙන එක තමයි වෙන්න ඕන. ඒකට මනස සකස් වීමට ඕක උදව් කරගන්න පුළුවන්. ඒ හින්දා භාවනාවේ හරියට විදර්ශනය වුණාද නැද්ද කියන එක නෙමෙයි කොහොමත් ප්‍රයෝජනයක් තියෙන. ඒ විලාය ගන්න පුරුද්ද දහමහන කොටත් උදව්වක් වෙනවනේ. ඒ විලාය හරියට ගල්සණය වුණොත් ඥානය පහළද?
නැහැ.
ඔව්. අපි විවාහයෙන් මෙහෙම ඇහුවොත් ඒ කියන්නේ ඒ මම මතක කරපු ඒ කාරණාවට සම්බන්ධව විතර අපිට කියන කරහන පුළුවන් ඒ අතරිච් එක හුස්මක්ද කියලා වගේ.
අපේ
රිච්ච කතාවට යන්නේ මොකටද? නෑ ඒක තමයි මම අහන්නේ ඒක විවත්තක බවේ පෙන්නන්න තමයි. දැන් එක හැම එකක්ම විදර්ශනා ලක් කරන්න ඕන කියන ඒ වීතියට යත වෙලානේ අපි දැන් මෙතන මේ ප්‍රශ්නේ කොට නැගින්නේ අපිට. ඒකට දැන් හරි අතෑරිච්චෙක් අපි නිකන් ඇහුවොත් දැන් අපි හිතුවිල්ලම අපව උස්සල ගන්න අතෑරිච්චෙක් හුස්ම රැල්ලක්ද?
ඔව් ඒ වගේ ප්‍රශ්න කරන්නේ. ඔව්. ඊට කොට හැම එකටම ඕක අවධානය තියන්න ඕනද කියන කතාව.
නෑ නෑ එහෙම නෙමෙයි. අපි මනසින් ගිහිල්ලන්නේ දාතනට.
ඔව් ඒක ඇත්ත. ඒක ටිකක් වැදගත් වගේ මොකද මේ ඊළඟ අත ඇතන්ච්චක හුස්මද්ද කියන එක ප්‍රශ්නාර්ථයක් නාන හොඳයි වගේ තමයි. ඒකට කතන්දර ඉවරයි නේද?
කතන්දර ඉවරයි. කියන්නේ ඒක වෙන විදිහකට අපි මේ මනං කල්පිතව ගිහිල්ලා අපිට නොවේදිච්ච අවස්ථාවක් අපි ප්‍රකල්පණයෙන් ගිහිල්ලා වේතන වේතන හුස්මල්ලක් අත්හැරුණා කියලා අපිට ඒ දිච්ච කාරණාවනේ බලන්න තියෙන්නේ. මට තේරෙන විදිහට එතකොට දැන් ඊළඟට එන්න තියෙන හුස්මල්ල ගැනත් දැන් ඊළඟට හුස්මල්ලක් එනවනේ කියන එක දැන් ඊළඟට එන්නේ ඊළඟට හුස්මල්ලක් එනවද කියන එක ප්‍රශ්න කරනවා නේද? ඇයි එහෙම අපි කියන්නේ? අපි මේවා මේ අවස්ථාවේනේ.
ඔව්. හුස්ම රැල්ල කියන එක බාර ගැනීම තුල නේද ඔය කතා ටික තියෙන්නේ.
ඔය ආකංක මහත්තයායි පැත්තට.
දැන් මම එකයි කියේ දැන් හුස්ම කය කියන එක ඇසුරු කිරීම තුල නේ ඔය ප්‍රශ්න ටික යෙදෙන්නේ නේද? ඇසුරු නොවීම පැත්තට යම් කිසි විදිහකට මේවා වුණා නම් ඔය කතාවලට අර්ථයක් තියෙනවා. හරි. නිශ්චිත අනිශ්චිත කතා.
ඔව්.
එතකොට මේ විදිහට හුස්ම නැහැ කියන තැනට යන්න නෙවෙයි. අර ඒ වුණ කය ආදක කරගෙන අර වෙනසීම මතුවෙන්න ඕන. ඇයි මෙහෙම කිව්වේ නේද?
ඔව්. මෙතන චූටි ප්‍රශ්නයක් තියෙන නිසා මේ දැන් ඔතන මේ ඇත්තටම වර්තමාන මොහොත ගත්තොත් අපි හුස්ම රැල්ලක් නැහැ කියන බෑනේ. ඇත්තටම වර්තමාන මොහොත ගත්තොත් ඒක හුස්ම රැල්ල ඒ හේතු සාධක සංසිද්ධියලා අපි තියනවා කියලා ගන්න ඒවා අපි අවිද්‍යාවේ කාලේ අවිද්‍යාව තියනවා නේද? එතකොට මේ අපි අවිද්‍යාව තියනවා නම් ඒක හුස්ම රැල්ල
තියනවා නම් තියනවා කියලා ගන්න.
ඔව්. එතකොට මේ එතකොට අර විදිහට
අවිද්‍යාව යෙදුන්නේ නැත්නම්
අවිද්‍යාව යෙදුන්නේ නැත්තම් මේ නැහැ කියලා ගන්නත් බෑ නේද? අවිද්‍යාව හේතුඵල ධර්මතාවයක් විදිහට හිතා තමයි ඉන්නේ.
හුස්වර ඇල්ල ගැන කතා කළේ අවිද්‍යාව නිසා නේද? කෙසේද කියන දැන් වතුරේ බල්ලා ගැන කතා කළේ නදන්නකම නිසා නේද?
ඒ වගේම
කතාවක් ඒදෙයිද?
ඒ වගේම අර මේ මොහොතේ
හැබැයි නෑ කියන එක නෙවෙයි. නෝ
බැරි ඊළඟ උස්මරයන්ට අර අර කියන
එක හිතන්න මට දැන් මේ ඔව් සමාවෙන්න ඕන මට විසන්දි වෙන්න වෙනවා ඔයගොල්ලෝ කැමති නම් සාකච්ඡාව කරගෙන යන්න. මට දැන් අද පොය වැඩ සටහන කරන්න තියෙනවා මේ. මම රත්නපුරේ ඇවිල්ලා ඉන්නේ. තව ටික කෙනෙක්. මේ හොඳයි. මම හැම දිනකටම තෙරුවන් සරණයි ඔයගොල්ලෝ කැමති නම් තව ටිකක් කතා කරගෙන යන්න. ජවත්මත් වෙලා සංකමත් වෙන්න. අනිත් අය. හොඳයි. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි රවි මහත්මයා. පින් අනුමෝදනාව කරනකම් පොඩ්ඩක් ඉන්නවද?
කමන්නේ පින් අනුමෝදන් නොකලට උග පින් නොලැබි තියන්නේ.
හොඳයි රවි. මම ඔබතුමාට අප්‍රමාණ පින් තෙරුවන් සරණයි.
හොඳයි හොඳයි. තෙරුවන් සරණයි හැම දිනකටම. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. එහෙනම් අපි තව මේ චමත් මහත්මයා දෙහිම් පුළුවන් නම් කාට හරි මේ අපි සාකච්ඡාව කරගෙන යමු නේද?
අපි අවසන් කරනවා හොඳයි නේද පුළුවන් මහත්මයෙක්ට. ආයිලක් පාර රවි මහත්තයා කියලා මේව විස්තර කරයි නිසා.
හොඳයි හොඳයි. එහෙමනම් අද දිනාටම බොහොම පිං අද මේ සහභාගී වුණ සියලු දෙනාටම අපගේ කල්යාණ මිත්‍ර රවි මහත්මයාටත් ඒ කරපු සියලුම පින් අපි අනුමෝදන් කරනවා. එහෙමනම් අද අපි මේ ධර්ම සාකච්ඡාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.